දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුරුදු පරිදි එකට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් අපි ආරම්භ කරන යතර වාර්දි කාට හරි වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න දෙයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්නයක් මෙහෙම ඉදිරිපත් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අපේ දිනදා වැඩ කටයුතු කිරීමේදී අතපසුවීම් සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගත් බඩුවක් තිබු තැන නොතැබීම, කෙතරදොර වසා ගියමුත් සැකසිතී නැවත පැමිණ පරීක්ෂා කිරීම ආදියයි. මේ විට කිසියම් සතියකින් නෙමෙයි ඉන්නේ කියා අප පවසනවා. මේ සිද්ධිවලදී හේතුව සිහිමදකමද නැත්නම් සතියමත් නොවීමද? කරුණාවෙන් සිහිය සහ සතිය පිළිබඳ පැහැදිලි කර දෙනු මැනවි. මේක ඇත්තටම මේ සිහියයි සතියයි කියන එකේ පොඩි පැටලවිල්ලක් තියෙනවා. මේ දෙකම එක වචන. සිහිය කියලා කියන්නේ සිංහලෙන්, සතිය කියලා කියන්නේ පාලියෙන්. ඒක නිසා මේ ඒක පිසුදු කරගන්න ඕනේ. අතපසුවීම් සිදුවීම ඒක සිදු වෙන දෙයක් නිසා ඒකේ සුන්දරකමක් තියෙනවා. සිදු කරන්නේ නැහැ කවුරක්වත්. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. ඒක යේසුස්වහන්සේ කාල් මාක්ස්නත් කිව්වා, බුදුහාමුදුරුවෝත් කිව්වා. ස්වභාවයෙන් හොඳයි මේ අසුපසුවීම් සිදු වෙන්නේ පරිසරයේ බලපෑම නිසා. ඉතින් ඒක ටික කනුකම්ප කරන්න ඕන. ඒක අනිත් කඩේට අසුපසු වෙන්න පොඩි ලයිසන් එකක් දීලා තියන්න ඕනේ. ඒගොල්ලන්ට අසුපසු වෙන්න පුළුවන්, මටත් අසුපසු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක අතපසු නොවී යන හදන ජීවිතය කියලා කියන්නේ කෘත්‍රිම දෙයක්. කරන්න බෑ. ජීවිතය කියලා කියන්නේ අතපසු වීමක් කියලා හිතාගන්න. මුළු ජීවිතේම අතපසු වීම. මොකක්වත් වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට ජීවිතේ අයින් වෙන්න නැතුව, මේ ජීවිතෙන් සමුගන්න නැතුව, නිවන් දකින්න නැතුව මේක කිසිම දැනක නැහැ. ඒ ඝර්ෂණයකින් තොර වැඩක්. ඒ නිසා අතපසු වීම සිදුවෙන එක යම් ප්‍රමාණයකට ඒකට අනුකම්පා කරන්න ඕනේ, නැත්නම් ආත්මනුකම්පාවක් ඇති කරන්න ඕනේ. ඒ ක්‍රමයටම හිතා ගන්න ඕනේ. තව කෙනෙකුටත් අසපතු වෙන්නේ ඒ වගේම හැකියාවක් තියෙනවා, ඉඩක් තියෙනවා. ඒක නොවිය යුතුයි කියලා හිතන්න අරකයි. සතියත් වෙන්න නැත්නම් සිහිය පිටවන්න පටන් ගත්තට පස්සේ තමයි විශේෂයෙන්ම තමන්ගේ අතපසු වීම පිළිබඳව හොඳ වார்த்தාවක් තමන්ට ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි අතපසු වීම කාට හරි කාගෙරි දෙයකට හේතු කරලා කාට හරි බැලලා නිකන් ඉන්නේ. සතිය පිටවන්න ගියාට පස්සේ තේනවා අතපසු වීම මේක වළක්වන්න බෑ, හැමදාම තියෙන එකක්. ඒතර තමන් පිළිබඳව මේක පාලනයක් කරන්න බෑ, ආණ්ඩු මට්ටු කරන්න බෑ. කිසිම දෙයක් අපි හිතන පෙළට යන්නේ නැහැ. ආන්න එක පිළිගැනීම විශේෂයෙන්ම උදව් වෙනවා අනුන්ට අනුකම්පා කිරීමේදී. එහෙම නොවිච්ච කෙනා මේ කියන්නේ මම හරියටම වෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් හරියටම කරන්න ඕන කියලා හිතනවනම් ඒ මනුස්ස ඉන්න තැනක පලාතක ඉන්න එපා. මොකද ඒ මනුස්සෙන් කිසි කෙනෙකුට අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ආරියටම වැඩ වෙන්න ඕනේ කියන જાති මනුස්සයෙක් හිට්ලර්ට තේරි අමාරුකාරයෙක්. ඒ ලෝකේ රවුම් බව දන්නේ ඒගොල්ල හතරස් කියලා හිතන්නේ. ලෝකේ හතරස් කියලා හිතන මට්ටම් කරන්න හදන. දන්නේ මේ ලෝකේ කිසි දවස මට්ටම් කරන්න බෑ. මට්ටම කියලා ලංකෙට පෙන්වනකොට මට්ටමට ඇදලා වන්නකොට රවුම්. මේ මට්ටම ගැන පේන්නේ. ඇතර කියලා බලන මේ රවුම් එක ඇල්ලක් මේ. අපිට ඕන දේ නෙමෙයි හරියට මට්ටම් කරන්න. කවදාකවත් මට්ටම් කරන්න බෑ. මේ පොඩි කෑල්ල මට්ටම් වගේ පෙන්වන එක මුළු සමස්ත ලෝකේ ඒ රවුමක කෑල්ලක්. ඕක කන්දනේ අනුකල නේද මොකද්ද කියලා බීජගණිතය උගන්වනවා. පුංචි කෑල්ලක් ගත්තාම මේක මට්ටම් තමයි. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මේක රවුමක්. ලෝකේ කියන්නේ රවුමක්. ඒක ඔක මට්ටම් කරන්න බෑ. ඉතින් ඒකට මේක තියෙන්නේ මේ අනුකම්පාව. එහෙම නැත්නම් මේ මෛත්‍රිය පුළුවන් එකකින් අදහසක් ගන්න අපි වැරදුනන කමක් නැහැ කියලා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පරිතද කරගන්න මල්ලේකට වහගන්න කොච්චර හොත් එකේ දෙන්න පයින්. ඒක වළක්වන්න බෑ. ඒ නිසා ඒකට අනුකම්පාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තමයි යම් කිසි කෙනෙක් තමයි අතවසින් සූපේ තුරුපේ දැනගෙන අතවසීමක් වුණාට පස්සේ ඒකෙන් කාට හරි මානසික අසහනයක් අවනම්බුවක් සිද්ධ වුණා නම් මත්තට ඒ දේ නොවීම පිණිස ඒ පුද්ගලයන්ට ගිහිල්ලා මේ ආයති සංවරයේ පිණිස සමාව ගන්න එක තමයි සාසනයේ පණ කියලා කියන්නේ. තමන්ගේ ශාසනයෙන් පණ කියලා කියන තමන්ගේ වැරද්ද දැනගෙන ඒ වැරද්ද නැවත ඇති නොවීම පිණිස ඒකට අදාළ පුද්ගල ළඟට ගිහිල්ලා ප්‍රකාශයක් කරනවා නම් එතන තමයි ශාසනය පණ තියෙන්නේ. එහෙම වැරදි නොවි ඉන්නවා කියන එක තන්නිකර මනෝවිකාරයක්. එහෙම නැත්නම් අයිඩියොලොජි එකක් කරන්න බෑ. ඒ නිසා මිනිස්සයා කියන හැම කෙනා ළඟම ඒ අතපසවීම ප්‍රමාණයක් තියෙනවා. ඒ අතපසවීම ප්‍රමාණය නැත්නම් මේ මෙච්චරම අමාරු වෙන්නේ නැහැ ලෝ ජීවිතේ. ජීවිතේ කියන්නේ විශාල දුක අතපසවීම රාශියක්. ඒ නිසා සතියෙන් ඉnde ඉnde වෙන්නේ මොකද්ද? ඒක තමයි හිතලා නොකරුවාට කර්මානුරූපී වේලාවට ඒ දේ ලැබෙන්නේ නැහැ. දැන් මම දැකලා තියෙනවා සමාධිලාවට උපකරණ ආයුධ අවශ්‍ය දේ මේ පොඩ්ඩකට ඉස්සලා ගත්තා. දැන් මේ වැඩේට යන්න කියලා ගත්තරන තිබ්බා. දැන් ඇවිල්ලා හොයන වැඩේට මම්මයි අරන් තියලා තියෙන වෙන කාටවත් හොයන්න බෑ. හරියට වැඩේ ඉවරනට පස්සේ හම්බ වෙනවා. වැඩේ කරන්නේ කැත්තෙන් පොල්ලින් ඊට පස්සේ. ඉතින් ඒක වැඩේ වර්ධිනවා අතපය කපා ගන්න වැඩේ වුණාට පස්සේ අර දත්ම දින ගිය තැන වැසිකිලිය තියලා හිටියා. ඉතින් කවුරු හක්ක හිතන්නේ නැහනේ. ඒක නිසා අස්පස් කෙරුවොත් හොයන්න බෑ. ඒ මන්දන මේකට එහෙම තරහ වෙනවා නම් මගේ කාමරේට ගිහිල්ලා බලන්න. ආවෝ පිස්සු විසං කොටුවා. ඒකේ නැති දෙයක් නෑ. දැන් මං යනකොට ඔක්කොම අස්පස් කරලා. ඉතින් අස්පස් කළා මාසයක් විතර යනවා මට. දැන් ඒක පැටලුම් අරගන්න. ඉතින් අස්පස් කරන කට්ටියත් ලොකු සේවයක් කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ඉන්න දෙන කරන්නත් බෑනේ. ඉතින් අර ඔක්කොම අතර මේක තියලා මේ කියන්නේ ගලවල එක කැල මූඩි අතර තියෙන බෝතලේ මෙතන තියෙනවා. බෝතලේ තියෙනම තව තැනක තියෙනවා. ඒ ධම්මනිසන්ති ආමතුරු ඉන්න කාලේ ධම්මනිසන්ති කියන්නේ අපේ නිසන්වනේ ඇති කරලා මේ අශෝක විද්‍රත්මානේ පැවිදුණාට පස්සේ එයා ලියුමක් දාන්න ඕනේ නම් එලිපැත්ත ළඟ තියලා එනවා කියලා. ලියලා එලිපැත්තේ තියා. ඉතින් කෙට කවුරු එන ගමන් ඇවිල්ලා ওই ලියුම පැත්තෙන් අරන් තියලා යනවා. අර මිනිස්සයා තියලා යන්නේ යනකොට කකුල හැප්පෙන්න. ඒ මතක් වෙන්න. එන මිනිස්සයා එතන ලියුමක් වැටලයි කියලා එයා ඇවිල්ලා එතන දින රක්කකුඩ තියනවා. ඉතින් සමහර වෙලාවට කියනවා ස්වාමීන් වහන්සේ මේ ලියුමක් වැටලා තියෙනවා. මම මිනිස්සු ඔය මගේ තැපල් කාර්ය ඔක අයින් කරන්නේ බහුවේ ඔය කකුල යනකොට හැප්පෙන්න තියෙන්නේ උතන කියලා කියනවා. ඒකේ කවුරුර අරන් තියලා නැසේ වගේ හරි සද්දිමත් වෙන්න පටන් ගත්තට පස්සේ මොනම දෙයක්වත් මොනම විදිහකටත් බෑ සම්පූර්ණ කර්මානුරූපව තමයි වැඩ යන්නේ. සමහර වෙලාවට ඔක්කොම සීහිලා ඇහිලා ලස්සනට වැඩ යනවා. සමහර වෙලාවට මොන જાති කිරුවක් කොච්චර සැලසුම් කළ තිබ්බත් අවශ්‍යම කරන උපකරණේ අවශ්‍ය කරනම දේ තමා විසීම පැත්තක තියලා පොඩ්ඩක් කොලේක වෙයිලා. දේවට අනුකම්පා කරන්න මේ වැරදීම දේවගතියක්, මනුස්සගතියක්, සමාවදීම දේවගතියක් කියලා මේ නිකන් සාමාන්‍ය ලෝක විවහාර තියෙනවා. සර්වඥාන්සේකට කියලා තියෙන්නේ තමන් අතින් වෙච්ච වැරද්දෙදී ආයති සංවරය පිණිස ඒ වැරද්දම කරන්නේ නැහැ කියලා ඇත්තටම මේ බැනේ නාදහසින් නෙමෙයි හිලා අදාල කෙනාට කියන්න තරම් තමන් අවංකනම් කියන තරම් නිහතමානී නම් එහෙමකින් ශාසනේ බබලනොයි කිය. ශාසනේ පණ කියන්නේ ඒකයි. ඒ නිසා ආයති සංගති තාමත් වැදගත් දෙයක් විදිහට මේ ਸਰවඥන්සේ සඳහන් කරලා තිනවා. ඒ නිසා හැම වැරද්දකදීම තමන් නිහතමානී වෙලා අදාල පුත්කිරය ඉදිරිපිට පාපොච්චාරණයක් කරන්න අනේ සමා වෙන්න මම ඇතින් මේක උණයි කියපු ගමන් එහෙම නැත්නම් අනිත් කෙනා හිතන්නේ කෙරුවයි කිය. අනිකන බොහෝ විට හිතන්නේ දැනගෙන මට විතරක් මේ මනුස්සයා වෙන විදියට සැලකුවයි කියලා ගිහිලා කිව්වොත් නෑ අනේ මට වැරදුණයි කියලා ඒ මනුස්සයාගෙත් අර වැරදි මෙව නැති වෙනවා. ඒ නිසා නිතරම අත්තරද්ද කියලා කියන්නේ හොඳම දෙයක් මේ අපේ ජීවිතේ අපිට පාලනය කරගන්න බෑ කියන එක. අපිට මේ ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒ කට්ටියට ඕනේ තාලෙට තමයි කටයුතු කරන්නේ. මම දැකලානේ කවුරුක්වත් ලෝකේ එහෙම අත්තරදීම් නැති සිතුවේ නැති જાති මිනිස්සු වන්දනා කරන්නේ ඕනම කෙනෙක්ගේ තියෙනවා මනුස්සකම තියෙන මිනිස්සෙක් පිළිගන්නවා නැති කෙනා කාට හරි හේතු කරනවා මේ අහවලාගේ වැරද්ද නිසා උනේ කියලා. නෝ පමාදේන මහා කතං අච්චයන් අච්චේ කියලා කියන්නේ අත්තරද්ද. අච්චයන් කමත මේ බන්තේ කියලා කියන්නේ අපි හිතලා කෙරුවත් නොහිත කෙරුවත් තව කෙනෙකුට හිත රිදෙන්න ඉඩ තියෙනවා. සමාලයට හිතලා කරන එක නම් වෛරක්කාරකම තරහකාරකම. මොකද වැඩ වැඩිකම නිසා හෝ අතවස් වීම නිසා වුණොත් අරමනසට වෙන හානියට වලක යන බෑනේ, හානියක් වෙනවනේ. ඉතින් ඒක වළක්වන්නත් බෑ. හොඳම දේ තමයි ගෙහෙල්ල වෙලා අර විදියට පව් සමා කරනවා, නැත්නම් පාපොච්චාරණය කරනවා. ඒකදී මේ හොඳම රචනයේ ලෝකේ තියෙන හොඳම රචනය මොකද්ද කියලා ඇහුවොත් මට හිතෙන්නේ ওই බෝධිචර්ය අවතාරයේ වසුබන්දු පාදයන් වහන්සේ එයා වරයක් ගන්නවා බෝධිචිත්තය ඇති කරන්න. බුදු වෙන්න මම බෝසතාණන් වහන්සේ නමක් වෙන බෝධිචිත්තය බෝධිචිත්තය සමාදන් වෙනවා. සමාදන් වෙනකොට නවවෙනි පරිච්ඡේදයේ තියෙනවා කපොච්චාරණේ කියලා එකක්. කියවනකොට මේ රෝමෝත් ගමනේ වෙනවා. කියලා තියෙනවා සංසාරේ පුරාට මං කරපු වැරදි කොච්චරද කියලා කියන්න බෑ. ඒක නිසා මගේ මේ බෝධිචිත්තය පුරනකොට කවුරු හරි කෑරලා කරක් ගැහුවොත් මගේ මුණට වැටේවා. කවුරු හරි කුණුවස් කළා විසිකනකොට මගේ ඔළුවට වැටේවා. කවුරු හරි බැන්නනම් ඒක මට වේවා. හැම නින්දාවක්ම මට වේවා. මොකද නැත්තම් මේ ටික ගෙවා ගන්න හම්බ වෙන්නේ නැහැ. කියලා ලියලා තියෙනවා නිකන් ලියමනක්. ඒ මට මේ බෝධිචිත්තය ඇති කරන්න නම් මගේ පව් ගෙවෙන්න බෑ. ගෙවෙන්න අනේ සියලු කෙනා කරන්න තියෙන අම්පරිම නින්දාව මට කරත්තා, උපරිම දඬුවම කරත්තා, අසාධාරණ චෝදනා කරත්තා, බණිත්වා, ගහත්වා. ඒකෙදිත් මම බෝධිචිත්තය කඩගන්නේ. ආන් ඒක දිහා බලනකොට පේනවා අපි ඒක තීරුම් අරගෙන ඒක පිළියම් කරන්න ගිය දවසේ තමයි අපි මානවය වෙනුවෙන් අපිත් එක්ක ජීවත් වෙච්චි සංසාර ජීවත් වෙච්චි සතු එක්ක ඝනදුණු සම කරලා දාන්නේ කරන්න බෑ. නමුත් ඒ ලියලා තියෙනවා ඒකේ මේ බෝධිචර්ය අවතාරේ මේ ඒක මහායාන පොතක්, විසුද්ධි මාර්ගයේ විතර ඇති ලොකු පොතක්. අන්න ඒක ලියලා තියෙනවා මේ විචි සංසාරේ පුරාවට මගේ තියෙන විචි දේවල් වලට මට සමා වෙන්න තියෙන්නේ තවත් සංසාරගත සතෙක්. ඒ අය දිර්බිට පාපොච්චාරණය කරනවා. ගරු ස්වාමීන් වහන්සේ පටික සම්පස්සේ ඇති අරමුණ දැන් අවස්ථාවේදී යයිද අරමුණ ගෙවී යාමේදී නැති වී යන බවද තේරුම් ගතිමි. අධිවචන සම්පස්සේ අරමුණේ ආකාර ලිංග නිමිති උද්දේශන ඒවායින් එකක් හෝ වැඩි ගන්නක් මගින් අරමුණු දැකීමේයිද තේරුම් ගැනීම නිවැරදිද? අධිවචන සම්පස්සේ කියලා කියන්නේ යම් ආකාරයක් ලම් ලිංගයක් නම් නිමිත්තක් යම් උද්දේශයක් ආපුවම ඒකට නමක් දෙන එක. අධිවචනය කියලා කියන්නේ නිර්වචන කියන වචනයයි. ඒකට නමක් දෙනවා. ඒ නම තියපු ගමන් ඒ නම පටබැඳි නමක් වෙනවා. ඊට පස්සේ ඒ සිද්ධි එනකොට මේ නම හරහා තමයි හඳුනගන්නේ. ඒ සිද්ධි ආවෙ නැත්නම් අර පටබැඳි නමෙන් වැඩකුත් නැහැ. සිද්ධියත් අර ඒ අපි දුන්නු ආකාරය අපි තම ආකාරයකට නම දෙන්නේ ලිංගෙට, නිමිත්තට, ಉದ್ದೇಶයට පටබැඳි නමක් දෙනවා. නමුත් ඒ ආකාරයේ ඊගාසරේ බලනකොට විපරිණාම වෙලා නම් අන්න අපි දීපු නමයි නිකම්ම පච වෙලා යනවා. ඒ නමේ වටනකමක් නැහැ. අපි ලිංගයක් නිමේ ලකුණක් තියෙනවා. ඒ ලකුණ මේ පෙරලියටපත් වෙලා. අපි හිතන්නේ ඒ ලකුණ සදාකාලිකව අර නමත් එක්ක ඒක ටික තියෙයි කියලා නෑ. මේ ලකුණ බුදුහමගෙන විපරිණාමයටපත් වෙනවා. ඊගාවට අරමුණක් අරගෙන පෙන්නනවා. අරමුණු කරන්න නම් මේ අර්ථකතනේ දෙන්නේ චිත්තක්ෂණ දෙකක්වත් එක දිගට පවතින දෙයක් විතරයි අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. එක චිත්තසේනක් පැවිදිලා වෙනස් වෙන දෙයක් නම් අරමුණු කරන්න බෑනේ. එනිසා අරමුණක් කියන්නේ නීත්‍ය සංඥාවේ අඩුම ලකුණ. නමුත් බුදුහාමුදුරු කෙනා අරමුණු කරපන් ඒක දිහා බලහින්න පන් ඉන්නකොට චිත්තක්ෂණේ චිත්තයේ විනාශ වෙනකොට ඒකට දාන නම මොකද්ද කියන්නේ? නම විනාශ කරන්න වෙන. එනිසා නමක් දාන්න නම් ඒක ඒ ලිංගේ ඒ ආකාරයේ ඒ අරමුණ ඒක දිගට තියෙන්න ඕනේ. දැන් විද්‍යාවේ තියෙන නෝමෙන් කල්චර් එක තමයි හැමදේම වර්ග කරලා තියෙනවා. ඒ මනුස්සයෙන් තියෙන පිස්සු જાති මානසික අසහන එන්න දිගලා ඉස්සුවක් තියෙනවා. එන්න 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 ලෙඩ රෝග ගානයි ඒ පිස්සු නංගාන වැඩි වෙලා තියෙනවා. ඒ ලංකාවේ පොතක් කියවයි කරචන්ද මහත්තයා once upon a time they have no psychiatrist කියලා. එතකොට කිසි මානසික රෝගයක් නැහැ. සයිකියාට්‍රිස්ලා හිටියොත් තමයි මානසික රෝගින් ඉන්නේ. මොකද එන්න එන්න එන එන රෝග වලට වෙන වෙන නම් දමා වෙන වෙන දෙපාර්තමේන්තු හදාදා සයිකියාට්‍රිස්ලා නැත්තම් මොන මානසික රෝගයක්වත් නැහැ. ඉතින් ඒක නිසා මේ නම් අද බලන්න යුනිවර්සිටි එකට කියලා ඩිපාර්ට්මන්ට්ස් ගන්න. එක එක හදාදා අපි ඉන්න කාලේ මට මතකයි මේ ඔය පැතලොජි වලට ස්පෙෂල් ඩිපාර්ට්මන්ට් එකක් තිබුණේ. ඊමණසේ එක්කෙනෙක් PhD එකක් අරගෙන ආවා. මිනිහා එන්න ෆයිට් එකක් දැන් වෙනම ඩිපාර්ට්මන්ට් එකක් හදන්න ඕනේ කියලා. මොකද එයාට හෙඩ් වෙන්නේ. දැන් ඉන්නේ ඩිපාර්ට්මන්ට් එකේ එයා ඉන්නේ දෙවෙනි අර. ඉතින් එයා ඉන්නකම්ම කෙරුවේ ළමයි ඉන්න කියනවා තේරෙනවද? ආවල් විශ්වවිද්‍යාලයකට වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. මට ෆැකල්ටිස් තියෙන බලන්න අපේගේ ඩිපාර්ට්මන්ට් එකක්වත් නැහැ. ඕගොල්ලෝ පොඩ්ඩක් කතා කරලා කියන්නකෝ. මොකටද? ඒක අයියා වෙන්නේ. ඒක හෙඩ් වෙන්නේ. ඉතින් හැම එකකම තියෙන තණ්හාවක් හැම එකකම තියෙන මාන්නයක් හැම එකකම තියෙන දිත්‍යයක් ඉතින් අපි අර මේ නිසත්වණේ ලේකම් මහත් එක්ක හිටියා ඒ මහත්යචර භාවනා කරන මිනිහ නෙවෙයි මනසයි කියනවා මේ අලිපන්තික සමාජිකත්වයට වැඩිය වලුපන්තික නායකකමට කැමති කියලා මුකී හරි ගමන්නේ පන්තියක් හදාන අයියා වෙන්න තියෙනවනේ ඒ පන්තිය බලු උනාට ප්‍රශ්නයක් නැහැ අලිපන්තිය සමාජිකත්වයේදී බලුපන්තිය නායකකමනේ මේ හැම එකකින්ම අපි නමක් දාගෙන ඩිපාර්ට්මන්ට් එක වෙන් කරන්නේ දඟලන්නේම ඒක දිහා බලනකොට එන්න මේවා බෙදි බෙදි කැඩි යන ස්වරූපේ දකින්නට අර මහා සුපින ජාතිකයේ කියූප එක තමයි තියෙන්නේ පිරිනන ගති තමයි ඉතින් ඒ නිසා මේ ලිංග නිමිති ආකාර මේව ඔක්කොගෙම හොඳම පචේ එහෙම නැත්නම් හොඳම විහිළුව තමයි මේ භාෂාව කියලා ඒ සමහර මන්දක එක පාරක එක තැනක තිබුණා ය BBC එකෙන් කරනවා එක වචනයක් අරගෙන ඒ වචනේ හැදිච්ච හැටි විස්තර කරනකොට දැන් ඒ වචනේ පාවිච්චි කරන එක කිසිසේත්ම ඒ පසුබිමට සමාන නැහැ සම්පූර්ණ ඒ වචනේ වෙනම අර්ථයක් දීලා ඇමරිකන් කාර්ය වෙන අර්ථයක් දෙනවා එංගලන්ත කාර්ය වෙන අර්ථයක් දෙනවා සමහරට ඒ වචනේ වැරදි විදිහට පාවිච්චි කරන නිසා යුද්ධයක් ඇති වෙලා තියෙනවා හරියට ඒක අදහසක් මෙයාට වෙන අදහසක් ඒ අපි ඒකේ තරම්ම මේ ස්ථිර කරගෙන සාහර කරගෙන ඩික්ෂනරි ලියාගෙන සහතික කරා ගිය ගමන් ඒකට පටලවිලි ඇති වෙනවා ඒ නිසා මේ ආකාර ලිංග නිද්දේද පටි මේ නිමිති කියලා ගත්තාම මෙවුවා ඒ වෙලාවේදී తాවකාලිකව ගත්ත දේවල් අර ස්ථිර ධාර කරන්න ගිය ගමන් නිත්‍ය සංඥාවට වැටෙනවා මුචික දැකලා එතකොට විපරිණාමයේ දකින්න බෑ යාට නිත්‍ය සංඥාවින් එක විපරිණාමයේ දැක්කනම් තීර්ණ බණානෙතර බබාගේ භාෂාවෙන් ඔය ඥානදවංශය සඳහන් කරනවා බබාලා මේ සෙල්ලම්පත් වෙනකොට ඒ දෙල්ලම්පත් වැඩවලට අම්මලා තාත්තලාත් ගාව ගන්න කැමති. ඉතින් අම්මලා තාත්තලේ බබාලාගේ භාෂාවෙන් ඒ වෙලාවේ කතා කරලා උන්ට නැලවෙන්න අරනවා මිසක් ඔය වචන කතා කරන්න එපා පුතා. ඌව හොඳ නැහැ කියන්නේ යන්නේ. ඒ බබාගේ භාෂාවනේ. ඒ වගේ තමයි සරුවච්චන්හන්සි මේ පුතජණියත් එක්ක වැඩ කරනකොට උන්ගේ භාෂාව පාවිච්චි කරාට ඔලතනේ කවදාත් පරාමර්ශණේ කරන්නේ. ආත්මික කියන වචනේ පාවිච්චි කරනවා. මම කියන වචනේ වාය නමුත් කවදාත් පරාමර්ශණේ කළා නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ට ඒ අදහස දෙන්න ඒ වචනේ දුන්නට අල්ලගන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන අධිවචන සම්පස්සේදී අපිට යමක් වැදගත් නම් තණ්හාමාන දිට්ඨි වශයෙන් අපි ඒකට නමක් දානවා. ඒ දාන නමට ගැළපෙන්න ඒ දේ එහෙමම හිටින්නේ නැහැ. ඒක විපරිණාමයටපත් වෙනවා. එතකොට ඒ අධිවචන සම්පස්සේ තමන්ටම කරදරයක් වෙනවා. තමන්ම ඉස්තිරසාර කරන්න හදපු දේ තමන්ටම කරදරයක් වෙනවා. එසේනම් මේ ස්පර්ශයේ කොටස් දෙකම එක විට පැරලල් වශයෙන් අරමුණු දැනෙනතුරු පැවතියයි තේරුම් ගැනීම නිවැරදිද? ඇත්තටම මේ අධිවචන සම්පස්සය පටික සම්පස්සය කියන එක රූපේ තියෙන රූපණ ගතියක්, හප්පණ ගතියක්, කැටෙන ගතියක්, අධිවචනයේ තියෙන එක එක මේ ජවනිකාවට නම් දෙන ගතියක්. අරක මේකයි මේක මේකයි කියලා එක එක නම් දෙන ගතියක් තියෙනවා. ඒ දෙක එකතු වෙච්ච වෙලාවේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. කොටත් එක්ක මේක විතර පැරලල් වශයෙන් අරමුණු දැනෙනතුරු පැවතියයිද තීරණ ගැනීම නෙවෙයි. එතකන් යුවත් තියෙනවද? එහෙම නැත්නම් මේ තියෙන දෙයක්ද දකින්නේ නැත්නම් දකින්න දෙයක් දකින්න හැම එකක්ම තියෙනවද කියන ප්‍රශ්නය මේ තමයි මෙතන තියෙන මේ යෝගාවචරයට තීරුම් ගන්න අමාරු කොටස. එහෙම තියෙනවනම් අපි කීතුවොත් ඒකට උදාහරණයක් වශයෙන් දෙනවා ඒක තීරුම් කරන්න අමාරු ඇතතර මේවට මේ රූපක මාර්ගෙන් කියන්නේ හිමාල පර්වතේ හිමාලයේ කම් දී කැලේ 17කින්වත් යන්න බැරි කැලියක් මැද මිනිස් වාසයක් නැහැ ගියත් දවස් 7ක් යන කැලියක් මැද විශාල හඳුන් ගහක් කඩාන වැටුණු සද්දයක් ඇහෙනවා කියලා අහන්න කෙනෙක් නැති තැන ගහක් කඩාන වැටෙනකොට එතන සද්දයක් තියෙනවා කියලා ඒකල අහනවා තනි ඇටි අපුඩිය සද්දේ මොකද්ද කියලා. ගැටුම් නැත්තම් අපුඩියන්නේ නැහැ නේ තනි ඇටි අපුඩිය සද්දේ ඔය කෝහන් කියලා කියන්නේ ප්‍රහෙලිකා. ආහන්න කෙනෙක් නැත්තම් ඒකට සද්දයක් කියලා කියන්න වටිනවද? එතන ස්පර්ශය සිද්ධ වෙනවද? එතකොට ඒක ඇත්තටම තියෙනව ඇහුන් නැද්ද නැත්තම් ඇත්තටම නැද්ද? කාටද දෙන්න පුළන්නේ ඔව් නැහැ කියන උත්තරයක්. ඒක තමයි සිද්ධුනේ අපි රූපයක් බලබලා ඉනකොට ඇහෙන සද්ද වලට මොකද වෙන්නේ? අපි තාම ආසාවෙන් රූපය දිහා බලන ඉන්නකොට කවුරැල්ල තතර තට්ටු කරලා තට්ටු කරනවා ගැසිලා යනවා මිසක් අපිට කතා කරලා නම් කියලා කතා කරලා ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ සද්දේ මේ පණවලා තියාගෙන ඉන්නවද මේ කණෙන් අවධානය එනකන්? එහෙම නැත්නම් ඒ සද්ද ශූන්‍ය දෙයක්. ඒක වළංගු වෙන්නේ ඒක ආහන්තන ගොදුරු වෙන්නේ විඥානයේ කියොත් විතරයි. විඥාණයෙන් ඒක තහති කරලා දුන්නොත් විතරයි විඥානේ වෙන තැනකන අපි අඳයි නේ බිරි. ඒලයි ඇහින්නේ. ඒ වගේම ගන්ධ රස පහස කොයි එක හරි එකකට අපි නිමග්න උනායි කියලා කියන්නේ අනිත් ඒවා නිකන් සාමාන්‍ය පෘථජන ලෝකයෙන් බලනවා නම් ඒවා අංශභාග තත්තරපත් වෙලා හොඳ පැත්තෙන් බලනවා ඉවනියන් දැකලා. ඔකේ ස්පර්ශයක් වෙලත් නැහැ, රාගයක් ඇතිලත් නැහැ, ද්වේෂයක් ඇතිලත් නැහැ, බෑන්නත් ස්තුති කරත් ඒ සද්දෙන් මොනම දෙයක්වත් නැහැ. ඉතින් අර පෘථජ්ජානල් පේනවා අනේ ඔක්ක සැරේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම ගන්න දැත්තන් ෂෝක් කියලා. එයා බලන්න හදන්නේ දැන් ඔය මේ චිත්‍රපටි වල කියන්නේ රූප ශබ්ද චිත්‍රපටි කියලා. ඒක සැරේ රූපේ ශබ්දේ විතරයි එන්නේ. ඒක සැරයක් ඇතිවලු ගන්ධ තියෙන එකකුත්. ඒ වෙලාවේ එනකොට කඩේකට ගියාම කැම සුවඳ එහෙම දිනෙකත් දාල බලුව එක හරගියේ නැති නිසා මම කියන්නේ මේ රූප ශබ්ද විතර. ඉතින් පහම එක සැරේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ පහෙන්ම දෝරේ කෙලෙස් එන්නම මේ සිස්ටම් එකේ බෑ. සිස්ටම් එක එක සැරේකට 1 ඩොන්කියට ටයිම් තමයි යන්නේ. අනික ඒක ඒ වෙනකොට අනිත් තියෙනේ වළංගුද නැද්ද කියන එක කවුරු කියෙන්ද අහන්න එපා, උත්සාහ කරලා බලන්න. හොඳට යමක নিমগ্ন වෙච්චාම අනිත් ඒවා තියෙනව පේන්නේ නැද්ද? තියෙනව ඇහෙන්නේ නැද්ද? නැත්තම් ඒව ගැන කල්පනා කිරීම අභෞවිය දෙයක්. ගැලපෙන්නේ නැති දෙයක්ද කියලා ඒක තර්කිකින් හෝ ගාපාදීමකින් කරන්න බෑ. හැබැයි මම දැන් මෙතන කියන තමන් කරන පරිශ්‍රණයට හොඳ මේ ප්‍රශ්නයක්, හොඳ අභියෝගයක් කරලා බලන්න. නයි විපස්සනා ඔය දැන් ඔය කියන එකවත් අපි පිළිගන්නේ නයි විපස්සනා විතරයි. දැන් අපි මේ අල්ලලා නෙමෙයි. නමුත් අපි උත්සාහ කරනවා යමක් තියා හොඳට බලන වෙලාවක එන ශබ්ද වලට මොකද වෙන්නේ අපිට බලන්න පුළුවන්. නමුත් අපිට ඒ වෙලාවේ අපි රූපේට හොඳටම নিমগ্ন වෙලා ඉන්නවද නැද්ද කියන එක අපිට ඇති කරලා ගන්න බෑ. ඇති වෙච්ච වෙලාවක පරිශන කරලා ගන්න පුළුවන්. මේ කොටසට යනකොට සරුවච්චන් වහන්සේ බොහොමඩතු මුලදී සාක්ෂාත් කරපු දේ න්‍යාය අපිට ගන්න පුළුවන්. නමුත් අපි ඇති කරපු දෙයක්ුත් නෙමෙයි ඒක. අපිට පුළුවන්න්නේ උප්පරීම සාක්ෂි හොයලා හොයලා ඒක ඕවුද නැද්ද කියන එක විතරයි. ඒ කාම භෝගින් එක්ක නෑ පරිශීලනය කරන්නෙත් නෑ, උදාහරණට හුඟක් දෙන්නෙත් නෑ. ඒ නිසා ඒක අදාළ නෑ. භාවනා කරන එක නඩ කරගෙන කරගෙන යනකොට මේ ලෝකේ උඹ විසින් හදන එකක්ද, එහෙම නැත්නම් හදපු ලෝකෙක උඹ මේක වෙනස් කරන්න හදනවද කියන ප්‍රශ්න දෙක දිග්ගටම දර්ශන විද්‍යාවේ තියෙන විශේෂයෙන්ම මේ මෑත ඉතිහාසයේ වෙච්ච මේ ක්වොන්ටම් ෆිසික්ස් වල නිසා. ඒකදී හොඳ ලස්සනටම පෙන්නනවා ක්වොන්ටම් ෆිසික්ස් වල ඕනම දෙයක් ඕනම ශක්තියක් ශක්තිය තියෙනවා. ඒ ශක්තියෙන් ඕනම දෙයක් ඕන වෙලාවකම වෙන්න පුළුවන්. ඒ දේ නැවත ශක්ති බවට පත් වෙන්න පුළුවන්. එනර්ජි ඇන් මැටර් කියන දෙක අතර මේ වෙන මාරුව මොන්න තාලෙන්වත් විද්‍යාඥයෙකුට මේ කල්ලතු කියන්න බෑ. ඒකදී කියනවා මේ ඉන්දපු ගමන් ඔය රේඩියෝ ඇක්ටිව් ද්‍රව්‍යයක් ඔය මේ රේඩියම් වගේ දෙයක් දාපම ඒකෙන් පහට හිතා ගන්න බැරි විදිහට විකිරණ පහ පිටත් වෙනවා. ඒ විකිරණයක් මාර්ගයෙන් බෝම්බයක් පුපුරන්න හදලා තියලා ඒ බෝම්බෙයි ඒ විකිරණ ශිල්පී ද්‍රව්‍යයේ පූදේකෝයි ලාච්චු කර දාලා වහලා තිබ්බොත් ලාච්චු අරනකොට පූසා මැරිලා ජීවිත නැද්ද කියන එක ඒක තමයි මේ ක්වොන්ටම් ෆිසික්ස් වල දෙන එකම නිදර්ශනය. ලාච්චු අරනකොට ඇරලා තිබ්බොත් මැරිලා නැත්තන් නෑ ඇච්චරයි. මොකද ඒ කොයි වෙලාවෙ රේඩියන් එක පිට වේද ඒ නිසා කොම්බ බෝම්බේ පුපුරයිද බෝම්බේ පුපුරන පොස මැරලා. ඉතින් ලාච්චු අරනකම් කාටවත් කියන්න බෑ. ඉතින් ඒක නිසා කියනවා මේ අනිත්‍යතාවය මේ බුදුජානනාච්ච පෙන්වන දර අනිත්‍යතාවය ඉතාම සියුම් කරසට යන්න යන්න උග්‍රයි. මේක ඝන බාල වෙලා ඝන සංඥාවට යන්න යන්න නිත්‍ය සංඥාව උග්‍රයි. يعني මේ දේවල් පුංචි පුංචි අංශවල බස්සන්න 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 ශීඝ්‍ර වෙනස් වීම උග්‍රයි. ඒ වගේ හිතක් ඇටිත්තක් වශයෙන් යනකොට ඒ රිත් එක දිත්තේ ආකාරය ලිංගයක් හැඩයක් තියෙනවා. ඒ නිසා ඝන සංඥාවට ගිය ගමන් නිත්‍ය සංඥා වෙනවා. කඩන කඩන ගිහිල්ලා අංශුවට යනකොට බොහෝම ශීඝ්‍ර වෙනස් වෙනවා. ඉතින් ඒ විශාල ලොකු දෙයක් අරගෙන ඒක තියෙනවයි කියවා වගේම ඒකේ පුදාම කුංශු අංශුවට ගියාම ඒක නැහැයි කියන්නේ මේ වෙනස තමයි මේ විපස්සනාවේදී සිද්ධ වෙන්නේ. ෆිසික්ස් වල බාහිරේ උනේ ඕක. කඩන 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 ගියා ඉලෙක්ට්‍රෝනයක් පොසිට්‍රෝනයක් ක්වක්කයක් ගත්තාම ඒක පුදුම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට ගොඩාක් එකතු වෙලා ගලක් ගහක් මිනිස්සෙක් වුණාන පස්සේ ඒ හැඩයක් ලිංගයක් ආකාරයක් නිමිත්තක් තියෙනවා. ඉතින් බුදුසසුනෙන් මේක කියුවේ ඝන සංඥාව ගොඩාක් දේවල් එකතු වෙච්චාම පැවැත්මක් තියෙනවා. තනි තනි පුද්ගලයා ගත්තාම නැත්නම් තනි තනි අංශුත් ගියාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ මනුෂ්‍ය සාමූහික වෙන්න කැමති. සාමූහික වෙනකොට මම නැත්තම් අපේ පවුල හරි ඉතුරු වෙන්නේ. දැන් අපේ රට, අපේ ජාතිය. එදියේ ගැන කියලා කියනවා මීමැස්සෙකුට වදේක ඉන්න මීමැස්සෙකුට කවමදාකවත් ආත්මයක් නැතිලු. ඌ දන්නේ නැමේ මොකද්ද කරන්න කියලා. ඌ ලද්දා ඉඳලා මේ පෙන එකතු කරන මිසක නමුත් මේ වදේට ආත්මයක් තියෙනවා. මේ වදේ පැවැත්මක් තියෙනවා මීමැස්සට නැහැ. එනිසා මේ මැස්සෙක් වෙන් කරපු ගමන් ඌට ආත්මයක් නැහැ ඊට ආතපාතයක් නැහැ. එකතු වුණාට පස්සේ මේ ගුලක් මේ වැඩයක් එකතු වුණාට පස්සේ ඒකේ පැවැත්මක් තියෙනවා රජ කෙනෙක් ඉන්නවා. ඒ වගේ මේ භාවනා විදි කරන්නේ කඩලා 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 අන්ත පුංචි මාංශුර දාපුවම අසරණයි අනාතයි ආවහරණක් නැහැ. එකතු වෙච්ච ගමන් ආයතකට ආකාරයක් ලිංගයක් නිමිත්තක් නමක් තියෙනවා. ඉතින් මුදෙන්ස් කියන මේ මෙතනදි තියෙනවා කියන්නේ එකම මෙතෙන්දි නෑ කියන්න වෙන්නේ ඒ විචාය කියන විභජ්‍යවාදී කියලා කඩා බෙදා දැක්වීමේ. මිනිස්සෙක් කියන එක දෙතිස් කොටස වලට කැඩුවට පස්සේ මනුෂ්‍ය සංඥාව නෑ. දෙතිස් කොටස ගන්න කඩලා 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 ගියාම අන්තිම ඔක්කොම ශක්ති බාටපත් වෙනවා ශූන්‍ය බාටපත් වෙනකොට අර විශාල එකම තමයි මේකට වෙලා තියෙන්නේ. ඒක බුදුරජාන් වහන්සේ මේ තියෙන ඝන නම් ඔක්කොම දැකලා ඒක විදර්ශනා ඥාණයෙන් බලලා අන්තිමට සුන්නත් දූලි කෙරුවට පස්සේ ඒකේ තියෙන හුදු ශක්තියක් විතරයි කිව්වට පස්සේ මේ දෙක අතර භාෂාවක් කොහොම සම්බන්ධ කරන්නේ මොන තාලෙමත් කරන්න බෑ. මුත් ඒතිේදීත් භාෂාව ලස්සනට භාවිතා කරපු නේතා බුදුහාමුදුරු. අතින්න මෙතන කියනවා ඒ නිසා ඒක විස්තර කරන යන්න අති සූක්ෂම දේවල් වලට ගමන් කරන්න සිද්ධ වෙනවා. නමුත් අතිස්කෘමදී වලට ගියාට නැවතත් අර ඝනේට වෙලා ලෝකේ ජීවත් වෙන්නත් වෙනවා. සම්මුතිය. අරමුණ ගෙවියාමෙන් පසුව ස්පර්ශයක් නොමැති නිසා වේදනාවක් නැතිවද එවිටම අදුක්කම සුඛ වේදනා ඇතිවන්නේ ස්පර්ශකින් තොර වේයි අදහස් වෙනවා නේද? නෑ ඇත්තටම වේදනාවක් නෑ. වේදනාවක් නෑ. පටවියාපෝතීජු නැතිවීම නෙවෙයි හිදි වෙන්නේ ඒක විරංජනේ වීමනේ. ඒ වගේම සැප දුක් දෙක විරංජනේ වුණාට පස්සේ මේ අපේ ඉඳුරන්න අය කල්ලන්න බෑ. ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ නමක් දෙනවා. ඒකට අදුක්කම සුඛය කියලා. අරමුණ ගෙවුන විට ස්පර්ශයේද සංඥාවද කිවි වේදනාවද නැතිවි. හිත නිකලස් බඩපත් වේයි මේ යන තීරුම් ගැනීම නිවැරදිදයි පහදා දෙන්න උත්සාහයක් කරලා තියෙනවා. නමුත් මේ කොළිය එක ලීන තාක්කල් වචන වලට යන තාක්කල් සත්‍ය නන්නේ. උත්සාහයක් තියෙනවා. වෙන මේ කියන බණ අනෝ ගලප ගලප යනවා. ඒ නිසා කවදාද කොළියකුත් නැතුව අකුරුත් නැතුව වචනත් නැතුව ඒක තේරෙන දවස આવොත් තේරුම් ගන්න මමත් නැහැ. ඇඳි ගෑවිලාම යනවා නාසමා පොව. මේකේ ඉන්නකන් ලියන්නේ කින වචන තියෙනවා කොළ තියෙනවා ඔක්කොම තියෙනවානේ. හැබැයි මොකද්ද මේ ජීවුණුවක් තියෙනවා. වෙනදාට වැඩිය හොය හොය යනවා. නමුත් මේක ගෙවි 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 දිගටම යන්න ආරින්ද මේ ඔක්කොම මේ හරිය කියනதோ වැරදි කියනதோ පූර්ණ අධිකාරී ශක්තියක් මට නැහැ. නමුත් මේ ගන්න ප්‍රයත්නය හොඳයි කියලා දල වශයෙන් anu me anumatha karanna puluwa uddesha kiyala kiyanne nam karanawa ඒ කියන්නේ මේටිෝ මේ සෝරි මෙතන ඉන්න ඔක්කොමලා යෝගීන් කියලා කිව්වොත් ඒකෙල මං අරින්ගෙන යෝගීකුට එන්න කියලා හරි කන්ෆියුෂන් එකක් නෑන්නේ කවුරු එයිද දන්නේ මම හරියට නම් කියලා අහවලා වරෙන් කිව්වනම් කිසි කන්ෆියුෂන් එකක් නෑ ඒක නිසා අපි ලෝකේ මේ පටලවිල්ල නැති කරන්න එක එකට නම් දෙනවා අපි ඉස්කෝලේ යන කාලේ අටේ වන්ති අපි හිටියේ හොඩිය වන්ති දෙකේ වන්ති පොල්ලත් ඉස්කෝලේ සේරම කියලා ළමෙක් හිටියා ලොකු සර් කතා කරලා පොඩි ළමයට සේරමට එන්න කියන්නේ කියලා දෙටික වෙලාවක් කරනකොට ඉස්කෝලේ ලොකු සර් ගියා ඔෆිස් එක වටේ පට පුළු පන්තියේ නෑ ලොකු සර්ට කියන්නේ ගියා මේ පන්ති එක වැරක් ඇද්දි මේ මොකද කරන්නේ ඊට පස්සේ ගිහින් ළමයා කිව්ව සේරමට එන්න කියන්නේ කිව්වා කිව්වා පොදු නමක් දීපු ගමන් එක එකනාගේ වටිනාකම නැති වෙනවා. ඒකට අපි කැමති නැහැ. අපි කැමති නැහැ. මට නමක් තියෙනවා, මට ඩිග්‍රී එකක් තියෙනවා, මට තියෙන අයියෙක් කිවන මොකද වෙන්නේ? ඒක නිසා ಉದ್ದೇಶයක් වෙන්කොට නම් කිරීමක්, වෙන්කොට කතා කිරීමක්, පැනවීමක්, ඒ මාන්නේ ස්වභාවය. ඒ ඔක්කොම එක මල්ලේ දාලා කතා කරනකොට මිනිස්සු කැමති නැහැ. ඇයි මට එහෙම කතා කරන්න? මට නමක් නැද්ද? නම කියපන්කෝ. අනිවාර්යයෙන් මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම තණ්හා කරන්නම් ඒක වෙන් හොඩි අනිතේ වෙන් කළ ගන්න ඕනේ. වෙන් කළ දැනගන්න ටිකට ලිංගයක් තියෙනවා, ආකාරයක් තියෙනවා, අරමුණක් තිනවට දාව පටබැඳි නමක් තියෙනවා. ඔය හතරෙන් තමයි ඔබ පටලවා ගන්න, ගහ ගන්න, බැන ගන්න, රණ්ඩු කරන්නේ, තෝරන්නේ, පේරන්නේ, සීරම ඔය හතර හරහා. නමුත් බලහන් ගියාට පස්සේ ඒක උදේ බලලා හැන්දෑව වෙනකොට ඒව වෙනස් වෙලා. ලිංගය වෙනස් වෙලා, ආකාරය වෙනස් වෙලා. ආරමුණු උසුරු වෙනසලා ඒකට අර නමට ගැලපෙන්නේ නැහැ. අර දාපු නමට ගැලපෙන්නේ නැහැ. ඉතින් රණ්ඩු. වෙන කෙනෙකුට කියලා කියනවා අන්න අර තියෙන ලකුණු තියෙන එකට මේ නම කියලා කතා කරපුවා. ඒක නෑ එතෙන් යනකොට ඒක වෙනසලා. ඉතින් ඒ ස්වරූපේ තමයි මේ අනිත්‍යතාවය කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. ඉතින් ඒක මේ තීසනාට නෑ. තීසනාට ඒ නිසා මේ වගේ විවහාර පද්ධතියක් නෑ. ව්‍යාකරණයක් නැහැ කවදාකවත් නිවන් දකින්න බෑ කවදාකවත් සංනිවේදනය කරන්නත් බෑ ලිඛිත ක්‍රමයකට මොකද යාගේ ඔය ලිංග උද්දේශ නිමිති ඔයිද නම් අනන් දාගෙන නැහැ එහෙම එකක් නැහැ ඒ නිසා තීසනුන් අතර සංනිවේදන ප්‍රශ්න නැහැ ඊටමත් ප්‍රිමිටිව් ක්‍රමයකට යන්නේ ඒක පැටලෙන්නේ නැහැ අපි එකේ සංනිවේදන ප්‍රශ්න නෙවෙයි ඕන ඥාන කෙනෙක් පිරිම කෙනෙක් කරන්න පුළුවන් උසාවියකට ගිහිලා කියන පච දිහා පොඩ්ඩක් බලන්න ඉන්න බුදු අම්මේ ඒක ඔප්පු කරලා පෙන්නන්න හැටි ඒ පචේ හැබැයි හරියටම උසාවි භාෂාවෙන් කියන්නේ ඉතින් නඩුකාරයා හොම්බෙන් උමුණ කරන්නේ අර මොඩෙක් කියලා කියන ඌ ඒ මේ මිනිස්සේ හරකේ කරගම් කරලා උසාවියට ගියාලු ඌ කට්ටය අර හරක්කාරයත් ගියාලු ගියාට පස්සේ කිව්වලු මේ මනස කිව්වලු හරක උගේ මගේ කිව්වලු ඊට පස්සේ ඉතින් නඩුකාරයා ගියාලු මේ අර මනුස්සයා ඌ කිව්වලු දැන් හරක් අයිති කරත් කියන ඌ කියලා හරක උගේ කියලා කියන්නේ බඳින ලනුවස හරක උගේ මගේ උගේ හරක මගේ ලනුවේ වැඳලා හිටියම මලනුවේ අරගෙන ගියා. ඉතින් මම නෝට හරකාව. ඒක නෙමෙයි කිව්වේ. උසාවියට ගිහිල්ලා කිව්වා හරක උගේ. ඒක මම පිළිගන්නේ. හැබැයි උගේ මගේ. ඒසුන් නඩුකාරයා හිතුවේ දෙන්නන්නම ඇති කියලා. දූෂණ නඩුවකට ගිහිල්ලා කිව්වා පිටුරු කොලේකට හැංගිලා තමයි දූෂණය කරේ කියලා. කොල්ලින් ආදිසිල පිටුරු ගහ කරන්න ගිහිල්ලා කිව්වා උසාවියට මේකට තමයි පිටුරු කොලේ කියන්නේ. මේකට ඇංගිලා දූෂණය කරන්න පුළුවන්ද? නමුත් ගැමිය දු කොලේ කියලා කියන්නේ කොළ කන්දට. උසාවියට. උසාවියෙන් පිටුරු ගහගෙන ලහුව මේ මේකට ඇංගිලා දූෂණයක් කරන්න පුළුවන්. බෑ. මොකද ඉන්න තමුසි කියන්නේ? ඉතින් අර ගැමිය හොල්මන් එනේ මිනිහට කියන්නම දෙන්නේ සෑරුවේ ඕකටත් කොලේ කියනවා කොළ කන්දටත් කොලේ කියනවා කියන්නේ මිනිහා දන්නේ මිනිහට අර පාවිච්චි කරන්න බැරි මිනුම මරුම් කණේකලේ ඉසි උසාවියේ දඩ කණේකලේ ඉසි. කරන්නේ මොයි වැඩ? ඒකට වෙනමම හොයලා බලන්න මේ උගත් මිනිසු කරන පාහර වැඩි. අර අහිංසකෙක් භාෂාව දන්නේ නැති කෙනෙක් මා අල්ලගෙන කොටු කරලා මේ සම්පූර්ණ ගිනියන්නේ නිකන් මේ උසාවියෙන් සකස් කරගන්න ද ක්‍රමයකට. ඒ නිසා බුරුම භාෂාවෙන් කියනවා මෙතන ඉන්නවත් දන්නේ නැහැ තරහ වෙන්න එපා මම මේ කිව්වට බොරුණු කියන නීතිඥයෙකුත් නැහැ නොමැරෙන වෙදෙකුත් නැහැ කියලා. ඔය ගෝයි පඬිසකම් කරුවත් වෙද්දු මැරෙනවා. ඉතින් අපිට ඔච්චර හයියෙන් කතා කරන්න මෙන්නේ නැහැ ඌම නොමැරෙන්න ඉන්න eBay. නැහැ. නේ මේක නැහැ. ඉතින් ඒ නිසා මේ තියෙන ගේම මතක තියාගෙන පොඩි කාලයකට අපි සම්මත කරගන්නවා ශ්‍රී ලංකාවේ ඔබ තාත්තාවයන් මං අම්මවයන්. ඌකට මැරෙන්න ඕනේ. බුදුහාන කියන්නේ මේ සම්පූර්ණ භාෂා විලාසය ළමා සෙල්ලම. පොඩි ළමයි පණවගත්ත දේ ඕක ඔච්චර සීසලන ගැටෙන්න එපා. ගැටුනොත් ඔබට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ, සත්‍ය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි නාටකම් වලට නම් දාන්නේ. නාටකම් උඹ රජවයා, උඹ හේපායවයා. මේක නාටකමක්, මේක මායාවක්, මේක ළමා සෙල්ලමක්, මේක හීනයක්. ඉතින් ඕක අල්ලන රණ්ඩු කරන්න ගියොත් එහෙම ආදාන ගහේ දුප්පටි නිසකි කවදාකවත් ඒ අල්ලගත්ත මනසට ඒක ඔප්පු කරලා බෙන්නන්න ඒක ඉස්තිර කරගන්න වෙනවා. කවදාකවත් අනිත්‍ය පිළිගන්න බැරි වෙනවා. මේ හරි ලස්සන මේ ඒක දිහා බලනකොට මුළු ජීවිතේම තෙලිනාට්‍යයක් තමයි. ඔක්කොම නිකන් නාටකම් වලට එක එක නැඳලා ලස්සන ඉතාමත්ම තාත්විකව නාටකම් කරගෙන යනවා. අර ස්වාමීන් වහන්සේ අරමුණ මොන ආයතනයෙන්ද තෝරාගන්නේද බව තීනය කිරීමේ බලයේ මම යන්නාට 80ක් පමණ ඇතයි හිතේ. මාරු උදාහරණයක් ලෙස ධර්මදේශනයක් මහා විසින් අසාගෙන සිටන විට 80ක් පමණ ඇසෙන්නට ඇතයි සිතමි. වේදනා වෙනස් සද්ද ඇසීම් රූප දැකීම් ධර්ම කාරණා ගැන දේශනා කළ සිටීම් ආදිය නිසා ධර්මදේශන කොටසක් සවන් නොදෙයි සිටී. මේ නිසා අරමුණ තීරණය වීමේදී කර්මයේ බලපෑමක් ඇද්ද මෙම කරුණු පහදා දෙන්නේ ඉල්ලා සිටිමි. ධර්මදේශකයන් දේශනා දෙසරයක් සවන් දෙන්නට වඩාත් හොඳ තේන්නේ මේ නිසාද? දැන් මේ කාරණා දෙකක් මෙතන පැටලවිලා තියෙන්නේ. ධර්මදේශනක් නෙවෙයි අහුම්කන් දීමේ ශක්තිය මේ අරමුණු තෝරා ගැනීමට කිලිම සම්බන්ධ කරන්න බෑ. අරමුණු තීත්නේ වීමේදී කර්මයේ බලපෑමක් ඇද්ද? කර්මජ චිත්තජ චිත්ත කියන එක තමයි ඔය ආයතනේ තීන්දුව කරන්නේ. උතුජ ආහාරජ කියලා බුදුජානන්සේ කාරණා හතරක් පෙන්ලා තිනවා යමක් ඉෂ්ට සිද්ධ වීමේදී. කර්මයේ ඒ කොටස අපි අර සිහි නැතිවීම හරහා අත්තරදී මරා අනන්තවත් අපේ තින් ක්‍රියාත්මක කරනවා. ඒක වළක්වන්න බෑ, කාටවත් වළක්වන්න බෑ. මේ දේ වෙලාවෙදී මතක නැති වෙනවා. ඒක සමහරට කර්ම හේතුවක් වෙන්නත් පිළිද. එනත් මේ පුද්ගලයාගේ මේ තව එකක් කියනවා මේ මිනිසයා අරුචිනම් ඒ දෙය ඇහෙන්නේ නැහැ කියලා. ඔය ගෙදර ගෑණි කිව්වට මොනවත් ඇහෙන්නේ නැහැ. ඈ? ආ? ඒකකට ඇදගෙන ඉතින් උණුවත බාලද කියලා වක්කන උඩුවේ. ඒ කොච්චර කිව්වත් ගෙදර ගෑණි කියන දේ නෑ. මොකද නැද්දකින් කියාගෙන ඉන්නේ. ඒ ෆැකල්ටි එක වැඩ කරන්නේ නැහැ. එසකොට තියෙන යටින් ගිය ද්වේෂය. අපි ඒකට ෆෝබියා. ඒක සයිකලොජිකල් ප්‍රශ්නයක් තියෙන්නේ. කර්මයක් බලපානවා ඇතින්දී, චිත්තයක් බලපානවා ඇතින්දී. ඒ නිසා මේ අපි වරණව ශෝෂණය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හොඳ ඕජාව තියෙන පොළවක කොහොඹ ගහක් හිටෙව්වොත් කොහොඹ ගහ උරා ගන්නෙම තිත්ත රසයේ තිත්ත බල දෙන දේවල්මයි. පොළවේ කොච්චර ඕජාව තිබුණාද. එතනම අඹ ගහක් හිටෙව්වොත් ඒක උරා ගන්නේ අර පැණි රස ඇති දේවල්. ඒකයි ගහට වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි කොතෙන්ද ගියත් අපි ගන්නේ අපේ කර්ම අනුරූප අපේ රුචි අරුචිකම් වල හැටියට අපේ පෞරුෂත්වයට ගැලපෙන දේ ගන්න. ඒ වගේ මෙතනදිත් මේ බණක් ඇහෙනවා නැත්නම් අපි දනිනවා කියලා හිතමු කවුරු හරි, එහෙම නැත්නම් දොස් කියනවා හරි, ඒ දේවල් අපි උකහා ගැනීම ඒ අවස්ථාව හැටියට එතනිය මතුවලා එනවා. මෙතෙන්දි ලස්සනම කාරණාවක් මේ මං හිතන්නේ අටුවා යුගයේ වෙනකොට සුද්ධ කරගෙන තියෙන එක බුද්ධ ජානන්සේගේ ඍජු ප්‍රකාශනය. කිසිම දෙයක් ලෝකේ ඒක හේතුක නෙවෙයි. හේතු රාශියක් තියෙනවා. අපි හිතනවා මේ හේතු දැනගන්න පුළුවන් කියලා. අසීමිත හේතු තොගයක් තියෙනවා. ඉතින් මේකෙදි මම විවේචනය කරනවා නෙවෙයි, මට හිතන විදිහට බුද්ධ දේශනා බලලා චෛතසික 52යි තියෙන කියලා අටුවා යුගයේදී කතා කරනවා. එදි මේක බුදු කෙනෙක් කියන්නේ නැතුව කාටද පුළුවන් චෛසික් ගන්න මෙච්චරයි කියලා කියන්නේ. මේ අපේ තියෙන පටු මානසිකත්වය නිසා සියල්ලම ලඝුගත මේ වගු කරන්න හදනවා, ප්‍රස්තාර කරන්න හදනවා දැක්කයි කිය. ඒ වගේම හිත මෙච්චරක් තියෙන්නේ කියන, රූප මෙච්චරයි කියන්නේ කියන. බුදුරජාන් වහන්සේ අර එක හාමුදුරුවෝ දෙතිස් කුණප භාවනාව කරලා කේසාලෝ මානකා දන්තා තචු ඔක්කොම කරනකොට කන ගන්නවලු. බනොඩ කං කරඬු. ඊට පස්සේ ගාලු 23 නෙමෙයි 33ක් තියෙනවා ඊගොල්ල. මට 33 වෙන එක හම්බුණායි ඊගොල්ල. මොනවද කං කරඬු? බුදුහාමරණ්ඩ අහුවෙලා නැහැ. ඒ ওই විදිහට බලනකොට ඇත්තටම 32ක් නෑ. ඔගේ 31යි තියෙන්නේ. වාසිය තමයි මත්තලුංගම් කියන කැලේ දාලා තියෙන්නේ. මේකෙන් දැන් ලිංගේන්ද්‍ර ගැන සඳහන් තියෙනවද 32කේ? නෑ. ඒ ලයිස්ට්ෝ එක්සෝස්ටින් ලිස්ට් එකක් නෙමෙයි. වැඩේට ඕන ගණන් ටික දීලා තියෙනවා. ඉතින් අපි 32 හරියට කඩපාණන් කරලා පළවෙනි සුමානේ 6යි, දෙවෙනි සුමානේ 6යි, තුන්වෙනි සුමානේ 6යි, 32 වෙරෙච්චාම භාවනා කරලා නිවන් දකින්නයි කිව්වහම මේකේ මේ බාන මෙච්චර අනිත්‍ය දේ කොච්චර හිර කරගන්න හදනවද කියලා රවුම් කරගන්න හතරස් කරගන්න. ඉතින් ඒකෙන් පුළුවන් වේද අපිට අනිත්‍යතාවයකට යන්න? කවමද කවම දාකවත් මේ ලෝකේ සිදුවෙන සිද්ධියක් ඒක හේතුක නැහැ. දල වශයෙන් හේතු ටික බුදුහමර පෙන්ලා දින තියෙනවා. මේක විවිධ හේතුන් නිසා සිදුවෙන්නේ. ඒ නිසා අපට දල ඇඟීමක් ගන්න මිසක පූර්ණ චිත්‍රය කර්මජ කර්මවිෂය ඒ වගේම ලෝකවිෂය හිතලා කෙලවර කරන්න බෑ. කෙලවර කරන්න කියොත් උම්මත්තක වෙනවා කියලා තියෙනවා. ඉතින් දැන් ඔය මේ ටෙලිවිෂන් සාකච්ඡාවට ගියොත් උගුව දෙනේ කියන්නේ දැන් ඉන්න කට්ටිය මේ ලෝකවිෂය ගැන කතා කරන අපි කට්ටිය විතරයි ඒක ගැන කතා කරන්නේ. කියලා ඔන්න පටන් අරගන්න මේ බුදුහාමුදුරේ පයි කියපු එක. ඒක ලෝකේ දිග කොච්චරද උස කොච්චරද පළල කොච්චරද කතා කරගෙන යනකොට හිතෙනවා මුන් කනවට නයයි කියලා. කාලා හොඳ වැඩක් කරපළා පුළුවන් කරන්න පුළුවන් එක කෙලවරක් කරන්න පුළුවන් එක මේ බැරි දේවල් පටන් ගන්න මේ බෞද්ධසකමන කෑ ගන්න ගියාම බුදුහාමුදුරුවත් බෑ කියන දේවල්. බුදුහාමුදුරුවෝ පවා මේ උම්මත්තක වෙනවයි කියන මාතෘකාව අරගෙන ඊට පස්සේ නේ තර්ක. කවදාහකට ප්‍රායෝගික නැහැ. එවනිකන් උතරකේ හුදු තර්කයේ සඳහා තියෙන දේවල්. ඒ නිසා මේ වගේ මාතෘකාවක් දාල වාසියෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපි මේ දකින ඉන්ද්‍රිය ගෝචර විෂය පුස්සක් නාඩගමක් මායාවක් එච්චරයි. ඒකේ මායාව විස්තර කරන්න නෙමෙයි උඹ ස්ත්‍රයි සාරයි කියන තියෙන දේවල් වල එහෙම එකක් නැහැ. එකක් කරන්න බලපන් බලනකොට ඒක වෙනස් වෙනවා. ඒච්චට අච්චට මෙච්චන මෙච්චර කොච්චර කියලා අනිත් එකක් දාල වාසියෙන් සරකා ගැනීම කියන මිස එක කොහොම කඩ කඩ විසඳා ගන්න ගියොත් ඒ කියන්නේ අර මේ මෝඩ වැඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ මේ මූලධර්ම පිළිබඳ දැනුම හැම එකක්ම බාධා කරනවා. ඉතින් අපිට යම් ප්‍රමාණයකට ඒවා සාකච්ඡා නොකර යන්නත් බෑ. නමුත් ඒක ප්‍රයෝජනෙයි සලකලා ඒ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාව ආයෙ භාවනාවට ලක් කරලා දිගට යන ගමනක් තියෙන නිසා මේ වගේ මේ අරමුණ තේරීමේ කටයුත්ත තමන්න තියෙන අරමුණු වලින් කොයි එකද තෝරගන්නේ කියන කඩයුත්ත සම්පූර්ණම අහඹයක් කියන එකයි කියන්නේ තියෙන්නේ. ඒ තන්නි ක්‍රම අහඹයක්. ඒක මොනම විදියකින්වත් අපිට පුළුවන් බව පේනවා කරන්න පුළුවන් කියලා. ඉතින් පුළුවන් නම් ඇයි ආනාපාන දිගට ඉන්න බැරි? පුළුවන් නම් ඔය සීල් අරගෙන දුර බැහැර ගවාගෙන මේ රිට්‍රීට් එකට ඇවිල්ලා දැන් ආනාපාන ඉන්න කියලා අදිෂ්ඨාන කරලා හිටපන්කෝ. 80ක් නෙමෙයි තමාලාට ආනාපානේ අහුවෙන්නෙම නැහැ. මොන විදියෙන්වත් බෑ. ඒකෙන් අදහස් කරන්නේ ආනාපානේ සිද්ධ වෙන්නේ නැහැ, අරමුණු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා නමුත් ප්‍රයත්න කරන්න 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 ඒ හැකියාව වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ශික්ෂණයට ඉඩක් තියෙනවා. ඒ නිසා මේ විදියට මේ කාරණා සලකා බලන එක විතර කියන ධර්ම සාකච්ඡා කිරීම හොඳයි. මොකද එයින් යම් මට්ටමකට යනවා. උනන්දුව තියෙන තාක්කල් භාවනා තල්ලු කරනවා. නමුත් ඒකෙන් කෙලවරකට යන්න බෑ. කෙලවරකට යන්න සර්වඥ විෂය මුළු සූත්‍ර පිටකම හැදෑරුවත් කිසිම දෙයක මේ පූර්ණ නිගමනයක් සර්වඥන්සේ තියලා නෑ. කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. උඹත් කරලා බලපන් මෙච්චරයි වෙන්නේ කියලා. නමුත් අපි හිතනවා ඒව මේ වර්ග කරන්න පුළුවන් වෙයි. graph වලට දාන්න පුළුවන් වෙයි, වගු හදන්න පුළුවන් වෙයි. එහෙම කරන්න ගියොත් වෙන්නේ අර ධර්ම රසය ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේකට කියන්න තියෙන්නේ ඒ වෙලාවට ඉදිරිපත් වෙන දේ විවිධ හේතු මතින් සිද්ධ වෙන්නේ. ඒ හේතු මගේවත් තව වෙන කෙනෙකුවත් මනාපෙ නෙවෙයි. හේතු පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒක මම කියාගත්තොත් ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් මෙච්චර දුක් දෙන මේ සංසාරේ පුරාවට තියෙන දුක් මම තෝරයිද කියලා. Tamante etanama mechchera duk sahithana meka mama innek thorayida. Emathama vena kenek heduwai kiyala kiwoth eka sampurna adichcha samuppanna hetuwak ena. Buddha janwanse eita buddha rendi salachin me බ්‍රහ්මයා මේක මැව්වා, ඊශ්වරයා මේක මැව්වා, සර්බලධාරි දෙවියන් ආශි මැව්වයි කියන පැත්තකට කිරුවේ. ඒක එහෙම කරාරින්නත් බෑ. මේක හේතු හේතු පටිච්චසමුප්පන්නයි එතනෙසන හරගන්න දෙයක්. අන්නේ පටිච්චසමුප්පන්න භාවයට නිතරම අවදිව එළඹව පෙළඹව වාසය කරන්න. අහවන් න්‍යාය මේ තියා මේ තර්කය මේ දෘෂ්ටිය ගත්ත ගමන් අහු වෙන. හැම වෙලාවෙම එනේන දෙයට එළඹ පෙළඹ වාසය කිරීම තමයි අවදිය කියලා කියන්නේ. සත්‍ය කියලා කියන්නේ. අද ස්වාමීන් වහන්සේ පසුගිය දින දෙක තුන තුල නිස්සද්දතාවය නොබල් සයිලන්ස් ආතම තමන්ගේ ශබ්දවලට අහුම්කන් දීමට ගත් උත්සාහයත් සහ සක්මන් භාවනා කිරීමට ගන්නා උත්සාහය පැසසිය යුතුය. ආස්වාස අවසානයේ අවසානයේ පෙර ප්‍රසවාස ශක්තිය ආරම්භ විය යුතු බවක් හැඟේ. දෙකේම ශක්ති ප්‍රභව එකනම් එසේ විය හැකිද? මේක හොඳට මේ පට බේරලා බලන්න ඕනේ. නැවත නැවතත් කරලා බලන්න. ආස්වාසය ප්‍රසාසිකේන මේ දෙකේ නිකන් හරියට උපමාවක් විදියට කියනවා නම් ඉස්සරහට යන වාහනයක් රිවර්ස් ගියර් එකට දාන්න ඉස්සලා වාහනේ 100%ක්ම නතර වෙන්න ඕන. නවීකරණය. ඒ වගේ තමයි ආස්වාසේ 100%ක් නතර වෙන්න ඕන පස්වාසේ පටන් අරගන්න. අපේ තියෙන කුතුහලය නිසා, අපේ තියෙන ටිකස්ම නිසා අපිට තක්කුමුක්කු වෙනවා. ඒ නිසා මේ නිරීක්ෂණය අභියෝග කරනනේ කීපතාවක් කරලා බලන්න කරනකොට එක වැඩක් කරලා නැත්නම් ඒක ඉවර කළා තමයි ඊගාක පටන් අරගන්නේ වෙන විදියට කියනවා ආස්වාසේ මුලැමැදාක ප්‍රස්වාසේ මුලැමැදත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ සම්පූර්ණ විනාශකෘත්‍ය දෙකක් ඒක ලස්සනට කිව්වා මේ බුරුමදීයේ මට මතක නැහැ පණ්ඩිතාරාම මිත්‍රා මම ගැහුවේ අපි ටීවී ස්ක්‍රීන් එකක් බැලුවා ඩොට්ස් වැටි වැටි තියෙන එක ප්‍රෝග්‍රෑම් එකක් නැහැ ටිටට එක වන්දන දැන් නැහැ යෝනේ ඉස්සර තිබුණේ වගේ දැන් හුඟක් වෙලාට එහෙම එන්නේ නැහැ. ඉස්සර තිබුණා ස්ක්‍රීන් එක ඇඩ්ජස්ට් කරන්න ඉස්සෙල්ලා නිකන් ඩොට්ස් හදනවා. ඒක දැන් බලන්න බැරිද මේක? දැන් ඇත්තෙම නැද්ද? ඔව්. අන්නේ ඩොට්ස් හදන වෙලාවේ බලන්න එක ඩොට් එකක් ඒ ඩොට්ස් ගාන කරන කවදාකවත් ඩොට්ස් එකක් හැප්පෙනවද කියලා? එක. හරි ශ්‍රේෂ්ඨ නිරීක්ෂණයක් දෙක හැම ඩොට් එකටම වෙනම හටගන්නක් වෙනම විපරිණාමයක් සහ වෙනම ගෙවියමක් සිද්ධ වෙනවා කවදාහකවත් ඒ ඩොට්ස් අතර මේ උපාද වය බංග කියන එකේ පටලවිල්ලක් නැහැ මේ මුළු සංසාරෙත් ඒ වගේ ලක්ෂ කෝටියක් එකම ස්ක්‍රීන් එකේ සිද්ධ වෙනවා දෙකක් අතර කිසි පටලවිල්ලක් නැහැ ඒ එක එක සංසිද්ධියට වෙන වෙනම උපාදයක් විපරිණාමයක් සහ බංගයක් තියෙනවා එනිසා එකක් දිහා හොඳට බලන හිටියොත් පේන පටන් අර ගන්නවා මේ ලෝකේ පටලවිලි තියෙන්නේ මෙව්ව වෙනවා කියලා හිතාගෙන ඉන්න මනසේ මිසක්කා ද්‍රව්‍ය වල චිත්ත න්‍යාමයකට යන්නේ. ඒක යන්නේ චිත්ත න්‍යාය. ඒක වරක් ගන්න බෑ. ඒ නිසා කවදාකවත් දේ දෙකක් අතර ගැටුමක් නැහැ. එනිසා හොඳට මේ අපි කියමු මේ අනබන සම්පූර්ණයෙන්ම ගුණයි කියලා. කෙනුසේ නලියන කම්පන චංචල සති තියෙනවා කියලා හිතමු. ඒක ලොකු දෙයක් extent හිටියත් ඇති. ඒක ඇතුලේ පුංචි පුංචි කම්පන චංචල තියෙනවනේ ඔය TV screen එක වගේ. ඔය එකක් අරගෙන බලන්න මේක ඒකේ නාඩගම අනිත්‍යවත් එක්ක සම්බන්ධයක් නෑ. යා වෙනම යාගේ නාඩගම නටනවා මුලැමැදාගක් තියෙනවා. මේකෙත් මුලැමැදාගක් තියෙනවා. කිසිම පැටලවිල්ලක් නෑ සම්පූර්ණ චිත්ත න්‍යායක් තුවන්නේ. අපි ඒකට හැඟුමෙන් සම්බන්ධ වුනේ නැත්තම් උත්සන්න ආසන්නව නිකන් හැඟුම් බර බැලුවේ නැත්තම් එයා දන්නවා යා කරන්න ඕනේදී. අපි ගිහිල්ලා අරක වැඩි කරන්න අඩු කරන මොනක් කරන්න ඕනේ. ලස්සන වැඩ පිළිවෙලක් ඈ. වෙලා තියෙන්නේ අපිට මගේ ආස්වාස ප්‍රසවාස කියලා බැලුවොත් එකක් ඉවර වෙනකන් ඉන්න බෑ හදිසි. නමුත් මේ නිරීක්ෂණය හොඳයි. වැරදි වෙන්න පුළුවන්, හරියන්න පුළුවන්. කමඨාන සුද්ධ කරනකොට කියන්න තියෙන්නේ මේක දහස්වර බලන්න. විවේකීව බලන්න. ඒකෙන් දුරස්ත බැල්මකින් බලන්න. නමුත් අවදිභාවයකින් බලන්න එකම සිද්ධියක්වත් ලෝකේ තව සිද්ධියක් එක අනාගන් ලප්පටලවිලක් ඒක හරියට කියනවා නම් ට්‍රක් හයක් තියෙන පාරක මේ පාරේ වාහන යනවා මේ පාරෙත් වාහන යනවා මේ පාරෙත් වාහන ට්‍රක් වල නීතිය පවතින තාක් කල් කවදාවත් ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ ට්‍රක් එක මාරු කරන සිග්නල් දාලා කරනවා නම් ඇක්සිඩන්ට් වෙන්න බෑ ඒකට වේගේ යන්න පුළුවන් ඒක පාරේ යහට මෙහාට යනවා ගතක් නෙවෙයි මේකේ තියෙන්නේ අනිත් වගේ මේක පුදුම විශේෂණයේ වෙච්ච අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා හැදිච්ච ක්‍රමයක් අපි නිවන් දැක්කත් නැත්නම් මරණයට පස්සෙත් ඕකමයි තියෙන්නේ. ඒ නිසා හොඳට නිරීක්ෂණය කරන්න. එතකොට මේ ගමන ඉස්සරහට ඇදහැකි නමුත් අර මේ කලින් කියලා තියෙන තමන්ගේ නිස්සද්දතාවය ගැන අහුම් කන්දීමත් ඒ වගේම සක්මන් භාවනාවක් ගැන කතා කරනකොට නැවතත් මතක් කරන්න ඕනේ අපි එකම පවුලේ වගේ දවස් 7-8ක් හිටපු නිසා ආයෙත් ටික ටික කතා වැඩි. ඒ නිසා ඔක්කොමලා පරිසද කරගන්න මොකද කීප දෙනෙක් හොඳට භාවනා කරනවා. ඒ නිසා භාවනා නොකරන අය අල්ලාහ් සල්ලාහ්ට ගියාම වෙන්නේ මොකද්ද? අර කරගෙන යන එක්කනාගෙත් ඒ භාවනාව හයියක් තිබෙනකන් බාධා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක මේ සර්වජන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් හැකිතා කතා කරන්න එපයි කියලා මම කවදාකවත් කියන්නේ නැහැ. මොකද මේ මම දැක පණිජාරාමිට ගියාට පස්සෙත් මේ be quiet කියන මිසක be silent කියන්නේ නැහැ. ඒ වගේම වචන හිමීට කතා කරන්න කියලා තියෙනවා. to to pure. වචන කතා කරන්න එපයි කියන්නේ නැහැ. ඒ නිසා නිතරම මතක් කරන්න ඕනේ අඩුම ගාණක් කතා කරන්න. මොකද ඒකෙන් තව කෙනෙකුට irritate වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකත් මේ මේක අවස්ථාව කරගෙන මම මතක් කරනවා මේ වෙලාවේ. ගරු ස්වාමීන් වහන්සේ භවනා පුරුදු වෙන මුල් කාලයේ අපිට දැනෙන වේදනාව දැරිය නොහැකි වෙන තරම් ඒවා නොවන බව පෙනේ. ඒත් භවනා තවදුරටත් කරගෙන යන විට ශරීරයේ අධික දුක් වේදනා දැනෙන්නට පටන් ගන්නා බව මා අසා තිබේ. දුක් වේදනා සඳහා සමාහිත හිතක් ඇති කර ගැනීම මරණයට සූදානම් වන අපට අවශ්‍ය බව අනාථ විඳුකෝ වාද සූත්‍රයේ අසන විට තේරුම් ගයි. ඒත් යමක පිළිකා රෝගයට භාජන වී මරණාසන්න අවස්ථාවේ පසු එනම් වේලියම් වැනි වේදනානාශක තුලින් තාවකාලික වේදනා යටපත් වන අතර මෙවැනි අවස්ථාවක සමාහිත හිතක් පැවැත්වීමට රෝගියා සමත් වේදයි ප්‍රශ්නයක් මතුවේ. රෝගයා නේ රෝගයා gedara කෙනෙකුටවත් බෑ. ඒ මම දැකලා තියෙනවා ඒ වගේ කීප දෙනෙක් කතා කරලා තියෙනවා. ඒ තමයි අවසන්න ආසන්න කෙනෙකුට එම වේලියම් දෙනවා ළඟට වෙලා ඉන්න මනුස්සයාට පිළිකා රෝගයට වැඩි අමාරුයි. ඒක දිහා බලන්න ඉඳලා ඒක නිසා අයවට කියන්නේ අදිමාත්‍ර දුක් කියලා. අපිට ඔක්කොම මේ භාවනා නොකරපු හිතකට ඒ දක්ෂකම ගන්න අමාරුයි. භාවනා තුළින් දැඩි වේදනා පිළිබඳව සමාහිත හිතක් ඇති කළ පුද්ගලයෙකුට මේ தත්ත්වයේ සාර්ථක මුණ දිය හැකිද යන්න කාරණික පහදා දෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ භාවනා තුළින් දැඩි වේදනා පිළිබඳ සමාහිත හිතක් නෙවෙයි. එහෙමනම් සම්පූර්ණ මේ පංචස්කන්ධයෙන් සමුගන්න පුළුවන් තරමට නැත්නම් රහත් වෙන තරමට ඒකෙන් අකිරුවොත් ඒක අභියෝගයකට බාර ගන්න පුළුවන්. තමගේ කැලක් සතෙක් කනවා එහෙම නැත්නම් මේ උඩු දුවනවා මේ පිළික හැදිලා තිනවා. ඒත් ඒක දිහා බලහින්න පුළුවන් ගතියක්. මේ ප්‍රකාශන්නේ වැඩි යත්නම් ඔබ වහන්සේ සමාව ආයද සිටිමි. මේ වේදනාවල් වල දවසින් දවස ටික ටික වැඩි කරගෙන යන්න පුළුවන් වුණාට ඒ ඔක්කොම අල්ලපු ගෙදර වේදනත් එක්කනම් කරන්න බෑ මේ වැඩේ. අල්ලපු ගෙදර වේදන අල්ලපු ගෙදර තිබිච්චාවේ තමන්ගේ ටික විතරයි කරන්න තියෙන්නේ. ඒ නිසා අපි මෙල්බන් වල ඉඳද්දී අර මහින්ද හඳුරු ආපු වෙලාවේ මමයි මයින් ඩවුන්ස් වල නන් කෙනෙකු අපි ඔක්කොම ගිහලා ඩිස්කෂන් එකක් තිබ්බා. අන්න එතනදී මේ වගේ උපස්ථාන කරන කෙනෙක් ප්‍රශ්න වගේක් මතුණා. නමුත් මයින් ඩවුන්ස් පස්සේ ප්‍රශ්න මතු කරලා ඒ හඳුරු කිව්වා මේ පිළිකාවේ තියෙන ඉතාම වටිනා දෙයක්. ඒ මොකද කවදාහකවත් භාවනා කරපු නැති කෙනෙකුට නම් තව මාස දෙකකින් මැරෙනවා පිළිකාවක් තියෙනවා කියපු ගමන් භාවනා කරනවා. ඊට පස්සේ ව්‍යායාම කරනවා. ඊට පස්සේ මේ wholesome food හොයනවා. ඊට පස්සේ තමයි ජීවත් වෙන්න පටන් ගන්න. එතකන් පෙන්කෙලි තමයි. දොස්තර විශ්වසනීය දොස්තර කෙනෙක් කිව්වා තම මාස දෙකයි තියෙන කියලා. ඊට පස්සේ තමයි අවදි වෙන්නේ ජීවිතේට. ඒ නිසා පිළිකාවක් තියෙනවායි කියලා සල්ලි දීලා හරි කියව ගන්න කියනවා. ඊට පස්සේ ටිකක් පරිසත කරගෙන වැඩේට යනවා. එහෙම නැත්නම් තියෙන මේ දුවගේ බබ දුවට බබෙක් හම්බෙට ඉන්නවා. මහත්තයා රට යන්න තියෙනවා. අරක තියෙනවා මේක තියෙනවා නානා ප්‍රකාර කරනවා. උඹට පිළිකාවක් තිබ්බා කියලා පස්සේ අර සේරම බක් ගාලා බහිනවා. හා ඉවරයි. ඒ නිසා කියලා වෙන්න ඕනේ පටාචාරාටගේ රෙද්ද ගැලවිලාම යන්න ඕනේ. ඉදාර තමයි ඕන බුදුහාමුදුරු ගාඩ දුකන ඉන්නේ. ඉතින් පිළිකාවල තියෙනවා මේ වගේ ගතියක්. ඒක ආවට පස්සේ මේ මනස ඉදින් බුදු අම්මෝ කියන පන්සලට යනවා. ගිහිල්ල එදායින් පස්සේ ඉතින් අර ක්‍රම ඉක්මන් ක්‍රම හොයනවා. හොඳටම දන්නවා මෙහෙන් ගිනි ගන්නවා කියලා. ඈ ඒ කියන්නේ ව්‍යායාම හදනවා සුදුසු ආහාර හොයනවා සත්පුරුෂ ආශ්‍රය සේවනයේ ඉල්ලනවා භාවනා කරනවා තෙරපිටික් ඔක්කොම ඊට ඉස්සෙල්ලා මුක්කක්වත් නැහැ. අර ඔක්කොම මේ හැම වෙලාවම ලිපදිය මුලවන තෙක්දිය සැලියේ සැපයක් ඇයි කකුලෝ දිය කෙලියේ වගේ ඉතින් පෙන් කෙලිය තමයි දෙන්නේ. පිළිකා විතරයි මතක් කරලා දෙන්නේ. ඉවරයි. ඊට පස්සේ ඉවරයි. ප්‍රත්‍යලහිතියා ඒ මිනිස්සෙක් එයා කිව්වා මේ අවුරුද්දයි කල් තියෙන කියලා කිව්වා. මම භාවනා කරනවා ස්වාමීන් වහන්සේ කලබුත් භාවනා කරලා දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙන්නේ. තාම මරණ පාටක් නැහැ. දැන් මේ ශරීරය තුන ආච්චි කෙනෙක් ඉන්නේ. ඒ ආච්චි මට ලිපක් කියලා තිනවා මේ මං ගියසරේ ගියාට පස්සේ ආච්චි ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ තියලා ෆොටෝ එකක් ගත්තා. අනේ කියලා ඉවල තිනවා ස්වාමීන් වහන්සේ හරි ආසයි මේ ෆොටෝ එක වන්න කියලා මම ළඟ නැති වෙලා. මොකද බය වෙන්නේ නැහැ මම ලැබෙන අවුරුද්ද තියෙනවා ලැබෙන සැරේත් ෆොටෝ එකක් ගන්නවා කියලා. කියලා තිනවා ස්වාමීන් වහන්සේ කිව්වට අර පිළිකාවේ අර මේ සාරේ උරා බොන ගතියක් නැහැ වට බුදුම ශක්තියක් තියෙනවා. ඉතින් මම තාම ජීවත් වෙනවා. මේ කන් එම ඇහෙන්නේ නැහැ දැන්. ඒකල කියනවා මම ලබනාත්මේ ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. ළම මේ ආත්මනම් කරගන්න බැරි වෙයි. ලබනාත්මේ ප්‍රාර්ථනා කරනවා කියලා කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්නේ. මං කියලා ඇවිල්ලා එයා දැනටමත් අල්ලපු ගෙදර ඉන්න සුදු කාන්තාවට භාවනා උගන්වනවා ඕස්ට්‍රේලියානු ජාතික. මං කොබ දැනටමත් කර්මස්ථානාචාර්යය. එදී කරගෙන යන්නේ කියලා සෝහාන්තයාද ජීවි උරා ගන්න ගතිය දැන් නැහැ. මට ශක්තිය තියෙන අවුරුදු 80යි ඒක වයස. තනියම එන්නේ ඒ පිළිකාවට මූණ දීලා. ඉතින් එතකොට එයාට ඒ දොස්තරලා කියනකොට ආහල්දාසේ මැරණයි කියලා හිනා වෙනවා ඒකට. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ක්ලාස් වෙලා හිටියොත් ඔක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ. දුක් නැහැ කියන එක නෙවෙයි. වේදන නැහැ කියන එක නෙවෙයි. නමුත් මේ තක්මුක්කෝ ආවොත් පිළිකා වගේ දෙයක් ඒක ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි. එයාගේ පවුලේ අයටත් විශාල හෝනියමක් වෙනවා. හැබැයි කොච්චර භාවනා කරත් මං හිතන්නේ අද්දකීම නෙවෙයි මං කියන්නේ වගේ අදිමාත්‍ර දුක දරන්න පුළුවන් කියලා. මොකද සෝවාන් වුණාට පස්සෙත් අනාථ පින්ඩික සිටුතුමා කියනවා දරන්න බෑ කියලා. ඒ බරපතල දාලා ඔළුව තද කරන්න වගේ ගිරි කපන ගැත්තකින් බඩ කපනා වගේ වේදනයි කියලා කියනවා. මහකාශ්‍යප මහරහතන් වහන්සේ සරුවචන සිහානෝට කියන්නේ දැරිය නොහැකි කියලා. කමනියන් යාපනියන්ගේ නමේ බන්තේ කමනියන් යාපනියන්. ඉතින් මේ වගේ දේවල් ඉන්න නමුත් ඒ කට්ටියක වෙලා තියෙන චෝදනා කරන්නයි කාට. කාගෙන ඉන්නේ කියලා එච්චරයි තියෙන මේ මෝරච්ච ගතිය. ගරු ස්වාමීන් වහන්සේ බාහිරේ හා අභ්‍යන්තරේ එකලස් වීම සිදුවන්නේ බලවත් සහ ත්‍රිජු සද්ධාවක් ඇතිවීමෙන් පසුද කරුණාවෙන් පහදා දෙන්න. මේක මේ මම හුඟක් කලකට දැකලා තියෙනවා. මේ බාහිරේ කියනකොට මහ ප්‍රාණ බයන් ලියනවා. බාහිරේ කියනකොට සාමාන්‍ය බයන් එන්න තියෙන්නේ. මේකෙත් මහ ප්‍රාණ දාලා තියෙන්නේ. බාහිර අභ්‍යන්තර දෙක එකතු වෙන්න පුළුවන්. සද්ධාව නිසා, වීර්ය නිසා, සතිය නිසා, සමාධිය නිසා, ප්‍රඥාව නිසා. අපි ළඟ සද්ධා විදිය සත්‍යමාධි ප්‍රඥා නැත්තම් අපි විශාල වශයෙන් මේ මම නොවේ කියන එක අතර ලොකු වෙනසක් ඇති කරගන්නවා. අපි සද්ධාවෙන් මේ පිරෙන්න පිරෙන්න, වීරියෙන් පිරෙන්න පිරෙන්න, සතියෙන් සමාධිය පිරෙන්න පිරෙන්න තේරෙන පටන් අරගන්න මේ අපි විහිින් දාගත්ත සීමාවක් මිස මේ අභ්‍යන්තරේ බාහිර සම්බන්ධයක් නැතුව මේ ජීවිතය පවතින්න බෑ. ජීවිතේ සාපේක්ෂව තියෙන්නේ බාහිරත් එක්ක. බාහිරේ රස්නේ වෙනකොට ඇතුළත රස්නේ වෙනවා. බාහිර සීතල වල ඇතුළත සීතල වෙනවා. ඒ නිසා මම කියලා මේකේ රකින්න දෙයක් නෑ. රකින්න මුළු බද්ධතිම රකින්න. මම විතරක් කොටු කරලා මගේ පවුල විතරයි අපේ ගෙදර විතරයි රකින්නවා කියලා කියනකොට ඒකේ තත්ත බර තකතිරුකමක්, සමාධිය නැතිකමක්, සතිය නැතිකමක්, වීර්ය නැතිකමක් සහ සද්ධා නැතිකමක් තියෙනවා. මේ ඉන්දිය ධර්ම පහ වැඩෙනකොට ඒක කියන්නේ ඉන්දිය සමරස වීම කියලා. ඉන්දිය සමරස වෙනවයි කියලා කියන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්දිය පහම එකම කෘත්‍ය කරන්නේ. එකම කෘත්‍ය කියන්නේ විමුක්ති රසය වයන්නේ. එතකොට ඒ එකතු වෙන චිත්තක්ෂණයේදී තමන්න මේ මම කියන මධ්‍යස්ථානය නැති වෙනවා. ශක්තියක් දැනෙනවා. පණ තියෙන බව දන්නවා. පැවැත්මකුත් දැනෙනවා. නමුත් මේ සීමාව තේරෙන්නේ නැතුව යනවා. මේ හරිය මගේ, මේ හරිය මගේ නෙවෙයි කියන සීමාව නැති වෙලා යනවා. මේ ඉන්දිය පහ සමරස වුණේ නැතුව ඒක දැනුනොත් ඒක මානසික රෝගයක් වෙනවා. බයක් ඇති වෙනවා. ඉන්දිය පහ සමරස වෙලා ඒක දකින්නකොට තේරෙනවා. මේ විශ්වගත වෙලා එහෙම නැත්තම් කියනවා මේ ය මේ මොනවද ඒකට කියන්නේ විශ්ව ශක්තිය. විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. එහෙම නැත්තම් කියනවා ආකාශ ලයිබ්‍රරි එකත් එක්ක කනෙක් වෙනවා. තමයි සියලු දැනුම ඔක්කොම එන්න පටන් ගන්නවා. සර්වඥාන්වහන්සේ ළඟ තිබුණ දැනුම පවා එහෙම නැත්තම් මුළු විශ්වයේ අන්තාග දැනුමත් එන ඔක්කොම එනවා. මේ ඉන්දිය භාෂාවම කරවිච්ච එක. ඉන්දියාවේ මොනම විෂම පරිපාලකයක් ආවත් අපි එක එක සබ්ජෙක්ට් වලට විශේෂඥ වෙනවා. ඒ කියන්නේ මෝඩ වෙනවා කියන එක. ඒ නිසා අපිට ඉන්දිය සම්බර කරන්න පුළුවන් නම් මේකේ මේ ශ්‍රද්ධාව අඳුනගන්න තියෙනවා. ඒ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ පහේම තියෙනවා. ඒ පහමත් වගේම පහ එකම දෙයකට ගොනු වෙන්න ඕනේ. එකම අදහසකට ගොනු වෙනකොට ඒන ශක්තිය මිනිස්සෙකුට කවදාකවත් ඒ ගොනුවකින් තොරව තමන් ගැන හිතා ගන්න බැරි මනුස්සකම කියන්නේ මේකයි, පිබිදිච්චකම කියන්නේ මේකයි කියලා මේ නිවනට තව බොහොම ඈත ඉන්දියා සමවර වෙනකොටම තේරෙන පටන් අර ගන්නවා. මේ එක නිර්ආමිසයි, පැහැදිලිවම නිර්ආමිසයි. ආමිෂේ ඉන්න තාක් කල් අපි කොච්චර කොරද, කොච්චර අන්ධද, කොච්චර තකතිරුද, ඉන්දියා සමවර වෙච්ච ගමන්, තම රස වෙච්ච ගමන් තේරෙන පටන් අර ගන්නවා. මේ අසීමිත මනුස්ස මනසකට යන්න පුළුවන් එළියට ගියාට පස්සේ අභ්‍යන්තර බාහිර මොනම දෙයකින් සීමා මායියාවල් නැතුව යනවා. එබැයි උංග දෙනෙක් මේ එදිනෙදා ජීවිතයේ ඒ தත්තෙටපත් වෙනවා. සීල සමාධි ප්‍රඥාකමයකට ගියේ නැත්නම් ඒක දකින්නේ අසරණ වුණා වගේ, තනි වුණා වගේ, පාළු වුණා වගේ, කොටු වුණා වගේ. සීල සමාධි ප්‍රඥා ගියේ කරන විතරක් තේන බුදුහාමුදුරුව අගය කරපු එකක් මේක. මම මෙච්චර කාල මේකට පයින් ගහගෙන හිටියේ. එහෙම නැත්නම් මේක මේකට අනදර කරගෙන හිටියේ. මේකට සාදර වුණොත් තමයි ආධ්‍යාත්මය පටන් ගන්න කියලා. ගරු ස්වාමීන් වහන්සේ සබෝහන්සේගේ දේශනේ සඳහන් කළ පරිදි තණ්හාමාන දික්ටි වලින් තොර වූ තේරීමක් කරන්න වෙන ක්‍රමයක් නැද්ද? මම මේ ප්‍රශ්නේ ඇසුවේ අපේ පුතා ගෙදර එනකොට අම්මලා කැමති, යාට කැමති කෑම හදලා දෙන්න. හැබැයි ඇහුවම මොනවද කැමති යා කන්න කියන්නේ ඕන දෙයක් කියලා. ඒකෙන් මට ටිකක් කරදරයි. මම මේ ප්‍රශ්නේ ඇසුවේ සාකච්ඡාවට අගෞරවයක් වෙනස නැන්නේ. අපේ ජීවිතයේ හුඟක් අවස්ථාවලදී තීරීම් කරන්න වෙනවා. ඒක හොඳට කරන්න පුළුවන්කමක් තියනවාද කියලා දැනගන්න ඕන තෙරුවන් සරණයි. ඒ නිසා අපිට තීරීමක් කරනකොට සරුවචනanse පෙන්නන්නේ සද්ධා, රුචි, ආකාර පරිවිතක් නැ සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක් සහ දිට්ඨි නිජහනක්කන්ති කියලා උපමාන පහක්. සද්ධාවෙන් කියලා කියන්නේ අදහන දෙයි. තමන්ගේ නාම තමන්ගේ සද්ධාව කියලා අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. රුචිය කියලා කියන්නේ තමන්ගේ රුචිය. අනුස්සව කියලා කියන්නේ ගුරු පරපුරෙන් ආපු ඇසු විරු ඥාන. දිට්ඨි ආකාර පරිවිතක් කියලා කියන්නේ තර්කයෙන් බැසගත්තු සත්‍යය. දිට්ඨි නිජහනක්කන්ති කියලා තමන්ගේ දෘෂ්ටිය. ඒ නිසා මෙතන තියෙන්නේ මේ පුතාගේ තියෙන ආශාව. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ කොයි සත්තා මේ සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක දිට්ඨි නිජහනක්කන්ති කියලා කොයි එකෙන් අපි වැඩ කරන්න ගියත් ඒ තමන් රුචි කියලා ගත්ත කොටසේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා අයින් කරපු කොටසේ සත්‍ය තියෙන ඉඩ තියෙනවා. මේක විශ්වගත සත්‍යයක්. ඒක නිසා යම් කිසි මගේ පුතාට කැමති නම් මගේ පුතාට හැඟීමක් තියෙනවා ඇයි ලෝකේ ඉන්න ඔක්කොම පුතාලාට මේ වගේ සලකන්න බැරි. ඒකයි මාතෘත්වය කියලා කියන්නේ. මගේ පුතා මොකද මට හම්බ කරලා ගෙනත් දෙන හින්දා. ඒ නිසා ඇත්තටම පුතාට නෙවෙයි ආදර දෙන්නේ මගේ බොක්කට. අනිත් පුතාල හම්බ කරාට මට දෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ මාතා යතානියම් පුතා. තමෙන් කුසින් තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙකුට සේ මාතා යතානියම් පුතා ආයිසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු සියලු සත්‍යයන් කෙරෙහි බුදුහමදු අරග නිදර්ශනයට අරගෙන පෙන්නන්නේ කුසීව දාගත්ත දරුවෙකුට වගේ තමන්ගේ ආත්මයන් නොසලකා පුතා රකින්න වගේ සියලු සත්‍යයන් වේ කරපන් කියලා. මේක මේ පක්ෂග්‍රාහී එකක් නරක නැහැ. නමුත් විපස්සනා පැත්තෙන් බලනකොට මෙතනම පේනවා තමන් එතන කුණ්‍ය වැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ගන්න හැම තීන්දුවක්ම අර පාට කරපු කණ්ණාඩි හරහා තමයි දකින්නේ. තීන්දුව ගන්න වෙනවා. ප්‍රශ්නයක් නෑ. ඒ තීන්දුවක් ගන්න වීම ණයක්, කරදරයක්. එහෙම නැත්නම් Taman ඩාපු දඬුවමක් විදිහට සලකන්න වෙනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා පිටිසෙන් ගණ්‍යා කරෙන් වෙන් වෙලා, කුලයා කරෙන් වෙන් වෙලා තීන්දුව කරන්නේ නැති ලැබෙන ඕන දෙයක් කාලා ජීවත් වෙන එකට යන්නේ. ඒකට එකක් තියෙනවා. කරට අදාගෙන ඉන්න බෑ, කරටක් දාගෙන ඉන්න බෑ කවුරුත් එක්ක. මොකද කරට අදාගෙන ඉන්න මිනිහට කවදාකවත් ඒ දේ රුචි නෑ. එතන තමයි තනි වුණාට පස්සේ ඕනේ ලැබෙන මල දානයක් එක ජීවත් වෙන්න පුළුවන්. නමුත් කොටින්ම ඒ සඳහා අනුන්ගෙන් වෙන්වීම පවා හිතා ගන්න බෑනේ. ඒකනේ ඔය පාපොච්චාරණය කරන්නේ. සම්පූර්ණ අමාරු මේ විදිහට මේ මගේ කියන කොටසක් අපේ පුතා මගේ පුතා කියලා ගත්තට පස්සේ මම අපේ අම්මා මට සලකපු හැටි මම හොඳටම දන්නවා මේ අම්මට වන් දොස් කියනා නෙවෙයි. පැහැදිලිවම දන්නවා. නමුත් පුළුවන් නම් ඒ විදිහට තමන්ගේ පුතාට වගේ මුළු ලෝක ප්‍රජාවටම ප්‍රභාකරණ්ඩත් ඒ වගේ සලකන්න. අන්න එතකොට නම් අපිට හිතා ගන්න පුළුවන් ඔක්කොටම සමසේ ඒ වම්පි සබ්බ භූතේසු කියන එක අපි අමතක කරලා පුතාට ආදරය කිරීම බුදුහාමුදුරු වගේ කරා කියන එක විතරයි අපි අරගෙන තියෙන්නේ. ඒක බුදුහාමුදුරු කරන්නේ බැල්ලියකුත් කරනවා තමන්ගේ දරුවා. ඒක ධර්මතාවයක්. තමන් කුසින් වදාගත් දරුවට ආදරය කරන එක බැල්ලිත් කරනවා. ඒක නිදර්ශනයක් කරන්න කියන පුළුවන් නම් මිනිස්සුෙකුට සීලු කෙනෙක් කියලා ඇති කරන්නයි කියනවා. ඒ කියන නිසා මේකෙදී ඒ කාරණාව පැහැදිලි කර දෙන්න පුළුවන් පැහැදිලිවම තමන්ට අදාළ එක. තව දෙවන්නේ කාපු ගමන් ප්‍රශ්නේ පුදුම සංකීර්ණතාවයකට යනවා හිතා ගන්න බැරි. මේ මගේ පුතා, මගේ ආගම, මගේ ජාතිය, මගේ රට, මගේ විශ්ය කියලා ගත්ත ගමන් ඉතින් හොදලා ඉවරයක් කරන්න බෑ. ඒක නිසා මේ බුදුජානක කියනවා මේ පුත්තේසු ධාරේසු සාහ යා අප යාසා අපේක්ෂා තමන්ගේ පුත් ධාරාවන් කෙරේ යම්තා අපේක්ෂාවක් තියෙනවා ඒ තරම් දරුණු බැම්මක් මුළු සංසාරෙම දැකලා නැහැ කියන්නේ. උදාහරණයක් ගන්න යකඩෙන් බැන්දට ලීයෙන් බැන්දට මේ මොනවද කියන්නේ අර කිත්තම් කඹෝලෙන් බැන්දට ඒක නෙවෙයි බන්ධනේ කියන්නේ නියම බන්ධනේ නම් පුත්‍ර ධාරාවන් කෙරෙහි ඇති අපේක්ෂාව ඒ බන්ධනේ තියෙන තාකල් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා කවදාවත් මේ එච්චර දරුණු බන්ධනයක් බුදු හැටවත් පේන්නේ නැහැ කියලා. ඊටදී මමක් මේක මහත් බන්ට ෂුවර් මේක ස්ත්‍රීලිංග ස්ත්‍රියාවක් ලියපු එකක් කියලා මට නිකමට මගේ හිතෙනවා මේ පුතාට බැඳිල්ල ගොඩක් කලාවට ඉන්නේ තාත්තා ළඟ නෙවෙයි එනති කෑම හදන්නෙත් නෑනේ තාත්තා මේ මේක ඉතින් ලෝකේ තියෙන බරපතලම බැම්ම තමන්ගේ පුතා කෙරෙහි මාතාපුත්තික බය කියන වචනය බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තිනවා යම් තරමක් බයක් එනකන් අම්මා දරුපැටිය අතර ගන්නවා තදබල ගින්නක් ඇවිල්ලා මැරෙන්න ගිහිලා දෙන්නම් මැරෙනවා කියපු දවස තමයි දරුපැටිය අතරින්නේ. ඒකට කියනවා මාතාපුත්තික බය කියලා. අමාතාපුත්තික බය කියලා කියන්නේ ඒ තරම්ම දරුණුයි ඒ වෙලාවට විතරළු අර රිලව් පැටව අරගෙන ඉන්නේ. මුළු කණ්ඩායම එනවා ඒකට විරුද්ධව කියොත්. ඒ මාතාපුත්තික බය කියන්නේ මමයි පුතේ අතර සම්බන්ධය. ඉතින් ඒක තමයි උග්‍රම තණ්හාව. ලෝකෙ දෙන්න පුළුවන් උපරිම දේ. ඉතින් ඒක ඇති වුණාට පස්සේ ඒක සාධාරණීකරණය කරගෙන ගියාට පස්සේ මට මෙහෙමනම් කියයි මේ ලියව කෙනාට කවදා හරි මේ ලියුප එක නිවන් දකින පුතා නිවන් දැක්කට පහුවෙන්දා. ඒක නම් සුබයි. මේ අඩු කරගන්න නෙමෙයි ඥාන පුතාට කැමැති දේ කණ්ඩ දෙන්න කියලා. නැන කවුරු කෙරුවත් කවුරු කරත් මේක තියෙන්නේ පුතා කියනවනම් අනේ අම්මේ මට මේක දීපන් කියලා හොඳයිලු. පුතා කියනවලු නෑ මම හදන දෙයක් මට හොඳයි කියලා. කියන්නේ පුතා අම්මා මොනව හැදුවා සෞතු. ඒකයි මේකෙන් කියන්නේ. පුතාට පෙන්වන්න බෑ. ගෙදර ආවට පස්සේ මල වාතේ අම්මා ඉතින් කැටයන් දාලා බැදුන් දාලා හදනවා. ඉතින් කන්න බෑ. ඌ කලාතුරකින් ආවට පස්සේ අම්මා තවත් කැටයන් දාලා හදන මොන මල දාන්නේ හැදුවත් එකයි කියලා කියනවා. ඒකෙන් කියන්නේ මේ අම්මගේ කැම රස නැහැ කියන එකයි. හොඳයි කියන එක නෙවෙයි. ඈ? දැන් මේ කියන්නේ පුතා කියන අම්මා දෙන ඕන දෙයකට කැමති. මේක අම්මට තේරෙන්නේ අම්මා හිතන්නේ මේ මට කරදර වෙනවාට කරදර වෙනුනේ අම්මා ඔය පුතේ කන්න බෑ. ඉතින් ඒකට පුතාට කියන්න වෙන්නේ අම්මා මොනව හැදුවත් කමන්නේ. ඌ ඒක අම්මා ඒ ගාලා ගිහිල්ලා කඩෙන් කනවා ඉතින්. ඉතින් ඒ නිසා ෂුවර් එකට කියන්න පුළුවන් මේ අම්මා නිවන් දකින්න කවදාද පුතා නිවන් දැක්කට පස්සේ. ඒ නිසරණවණින් දැද්දි ඒ තියෙන සිස්ටම් එකේ ඇති මේ කැපකාරයන්ගේ දොස් කියනවා. ඒ ඉන්නම කැපකාරයෝ ඉතින් මේ මිනිස්සු ශ්‍රද්ධාව නැහැ කියනවා වැඩේ හරියට කරන්නේ නැහැ කියනවා. ඉතින් මම මේක දිහා බලන හිටියා ඉතින් අපි පැවිදින්න ගිය කැපකාරයන් අපේක්ෂාවෙන් නෙවෙයි. කැපකාරින් එක අතිරේක ලාභයක්. ඒ නිසා මම හිතාගත්තා කැපකාරයා නිවන් දැක්කට පස්සේ තමයි ආමතුරු නිවන් දැකන්නේ. එහෙම නැතුව බෑ මේ ක්‍රමය හරියට. කියන්නේ මොකා පිළිබඳව හරි අපේක්ෂාවක් තිබ්බනම් අපි ඒ කොක්ක ඒ තණ්හාව කඩා ගන්න නැතුව ඒ මිනිස්සේ ළඟ එක නොතිබෙන්නේ නැතර මේක හොඳටම පේනවනේ පැහැදිලිවම තණ්හාව ගොජ දාන තණ්හාව බුදුහාම කියන මුළු සංසාරේ ගලවන්න මේ බරපතලම තණ්හාව තියෙනවා ඒක නැති කරන්නත් නෙමෙයි හදන්නේ වැඩි කරන්න. වැඩි කරන පුතා පයින් ගහනවා. ඒකටත් සෞතු දාන. පුතා කියන මේ අම්මව ගැන බලන්න එපා. අම්මා කැමති දේක් හදන්න කියලා. ඒ කියන්නේ පුතාට හොඳ හැඟීමක් තියෙන නමුත් පණිවිඩය ගන්න නැහැ. පණිවිඩය ගන්න කියන්නේ තව පුතාට මේ දෙඩිය හොඳට සලකන්නේ උත්සාහය තියෙන්නේ. කවුරු ලිව්වත් දන්නේ නැහැ නේ තරහ වෙන්න එපා. මේ විග්‍රහ කරනකොට මෙහෙම තමයි කියන්න වෙන්නේ. ඒ වෙනතු බුණ දිහා බලන්න කියනවානේ හොඳ වෙලාවට නම ලියලා නැහැ. කරුත ස්වාමීන් වහන්සේ මම සමහර අවස්ථාවලදී මට සමහර අවස්ථාවලදී කවි ගී පිළිබඳව අදහස් හිතට එනවා. මම එවිට ඒවා ලියා තබාගෙන විවිධ අවස්ථාවේදී එම කවිපද හොඳින් ගලපා ලියනවා. මේවා මම කරන්නේ හරි ආසාවෙන්. මට මේ හිතට නැගින දේ ආසාව නිසාද රාගය නිසාද මම මෙම පුරුද්ද මම නැති කරගත යුතුද? භාවනාවට නම් බාධා ඇති වෙලා නැහැ. නමුත් මතුවට භාවනාවට බාධා වෙන විදිය දෙයක්ද යන්න පිළිබඳව සිත තුළ තියෙන ප්‍රශ්නයක් තිබෙන නිසා ඔබ වහන්සේ මෙය සැලකර උපදෙස් දෙලිම් කරුණාකර ඒ කවි ටික මට එවන්න. ඒ අයිතියක් නැහැ මොකද මම ඊට වැඩිය කවි වලට කැමති. ඒ නිසා හොඳම වෙලේ තමයි මට දෙන්න ඔක්කොම ටික. ඊට පස්සේ මම ඒක හොඳට පාවිච්චි කරන අවශ්‍ය වෙලාවට. ඒ නිසා මම ඒ ඉන තුන් හතර දෙනෙකුට කියලා දෙනේ පැරණි කවි තියෙන ඔක්කොම මට ලියලා ගෙනත් දෙන්නයි කියන්නේ. ඇත්තටම මේ වගේ පැරණි කවියා ඔය අනිත්‍ය දුක්ඛ සම්බන්ධ කරලා තියෙනවා ජීවිතේට අපිට හිතා ගන්න බැරි. ඒ මනුස්සය ජීවිතෙත් එක්ක ඉඳලා තියෙන්නේ. ධර්මයත් එක්ක ඉඳලා තියෙන්නේ. අපි වගේ මේ බයිලා නෙවෙයි කියලා තියෙන්නේ. මේ මෑතකදී තමයි මේ දැන් ඉන්න පිස්සු නිසා මේ රාගතාල ගෙනත් දාලා තියෙන්නේ. ඉස්සර පැල් කවිය රාගතාල නෑ. රාගෙ නෑ. මේ ජීවිතේ දුක කතා කරලා තියෙන්නේ. මේ මෑත කාලේ අපි දන්න කාලේ ඔය රාගතාල එන්න පටන් ගත්තේ ඉන්දියානු උතුරු සංගීත මේක එන්න ඇවිල්ලා කාබාසිනියා කරා. ඉස්සෙල් තිබුණ සිංහල කවිය මොකක්වත් නෑ. හරිම නයිසර්ගිකයි. හරිම సౌందర్యයක් තියෙනවා. ඉතින් මම පොත් එක්සිබිෂන් වලට ගියාම මට තාම මතකයි ඒ දවස්වල තියෙන පද්‍ය රසය. ඒ වගේ කවි පොත් මහගමසේකර ලියපුවා. ඉතින් ඒ නිසා මම කියනවා මේ කවි ටික මට දෙන්න තණ්හාව සම්පූර්ණයෙන් අතාරින්න විෂිකරන්න මං ඉන්න දිහාට. විෂිකරලම දාන්න. විෂිකරලා දාන්න මං ඉන්න දිහාට. දැන් මට සමානලාට සක්මන් කරනකොට ඒ ලය ඒ ඔක්කොමත් එක්ක මම ඉන්නේ සම්පූර්ණ සංගීත ලෝකෙක. මට කිසිසේත්ම ලැජ්ජාවක්වත් මොකක්වත් නැහැ. ඒ කිසිම අදාළත් නැහැ. මට තියෙන මේ සතුටේ හිතක්. සතුටේ හිත ආවට පස්සේ ලෝකේ සුන්දරයි. ලෝකේ සුන්දර වෙනකොට සංගීතේ ලෝකේ සුන්දර වෙනකොට සාහිත්‍යය. ඉතින් ඔක අයින් කරන්න හදන්නේ මොන මගුලටද? ඔකට ගිහිල්ලි වෙලා මේ කාණගී ශාලාවට ගිහිල්ලි වෙලා මොකද්ද අර පිත මරණ මේ ළඟදී මේ මයිකල් ජැක්සන්ගේ සින්දු අහන්න ඕනේ. කියා ගෙවන්නේ දීට වැඩි මේ සක්මන් කරන ගමන් මගේ හිත සම්පූර්ණ උදම්මනනවා. මට තේරෙනවා මේ එක යම් විදියකට මේ හිතේ සතුටක් ආවට පස්සේ, මෛත්‍රියක් ආවට පස්සේ ඒක ප්‍රකාශ වෙන්නේ එහෙම තමයි. මං කියන්නේ සංගීතය ප්‍රිය කරන්න, මං කියන්නේ කවි කියපන් කියලා. මතක තියාගන්න හිත සන්තෝෂ වුණාට පස්සේ ලෝකය සුන්දරයි. ඒ සුන්දරත්වය ප්‍රකාශ වෙනවා වලට චිත්‍ර මාර්ගයෙන්, කවි මාර්ගයෙන්. ඒක සිද්ධ වෙන දෙයක් මිසක් අනේ මේ සංගීතේ පිළිකට කියලා සල්ලිගේ වාගෙන ටිකට් අරගෙන කරන වැඩක් නෙමෙයි. මම නම් ඒකේ දෝෂයක් දකින්නේ නැහැ. විශේෂයෙන් මේ භික්ෂුවක් කියලා මම මේ කතා කරන්නේ. ඒ වගේ උදානගත කියලා තියෙන්නේ තේරගත තේරිගත. එතකොට මේ කවුද සක්‍රදේවේන්ද්‍රයාගේ මේ මාතලි මාතලිලා අසුරකාන්තාවක් එක්ක ප්‍රේම බැඳගෙන එක දවසක් බුදුහාමුදුර ගාවට ගිහිල්ලා ඒ අසුරකාන්තාව පිළිබඳ ලස්සන කවි ටිකක් කියන බුදුහාමුදුර විතරයි ඉන්නේ. ඒකලා අහලා බුදුහාමුදුරගේ මත විමසනවා. බුදුහාමුදුර කියනවා ඒ ලයට තාලි ගැලපෙනවා, ප්‍රාසය ගැලපෙනවා හොඳයි කියලා. ඔබ කියන්න හදන අදහසල යොදාගත්ත වචන ටික හොඳයි, තාලේ හොඳයි කියලා කියනවා මිසක් මේ බුදුහාමුදුර ගාටලා පිස්සු කිලින්න එපයි කියලා එහෙම කතාවන්නේ. උන්තර මතක තියාගන්න අපේ හිත පිපුණාට පස්සේ අපේ හිත පිටිච්ච ගතියට ආවට පස්සේ ඒ එතකොට ඒ දේවල් ප්‍රකාශ වෙන්නේ අපිට ඒව මතක් වීමෙන් මං එනවා අත් මතක් වීමෙන් ප්‍රකාශ වීමෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විතර මේ කුණු භාෂාවක් පාවිච්චි කරලා ලස්සන නෛර්යානික සද්ධර්මයක් දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ නවංග සත්තු ශාසනයක් ගාථා එක එකක් සුත්තං ගෙයියං වෙයියා කරණං ගාථා විචුත්තකං අබ්බෝතං වේදල්ල ධම්මං ජාතකං බුදුන්සේ ගාථාවක් කියනකොට ඒ ආස්තස්වරේ මුළු පරිසරයත් එක්කම යනවලු නිකන් හොඳ ඔකෙස්ට්‍රා එකක් වැඩ කරනවා වගේ. ඉතින් ඒක දැකපු ඒකට හිටපු කට්ටියට බුදුන් දැක්ක කියලා නිකන් වෙනමම ඒ කියන්නේ නිවන් දැකලා නෙවෙයි උතුමාකාර සතුටක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේම ස්වරූපය දකිනකොට මොනම මිනිසෙකුට මොන විදිහින්වත් ද්වේෂයෙන් නැතිලු බුදුන්ට ද්වේෂ කරන්න බැරිලු ස්වරූපේ හෝ වචන හෝ කරගෙන ඔක්කොම ලස්සන సౌందర్యයක් තියෙන. ඉතින් එතන ගිය ඔක්කොමලා නිකන් මේ ඒ సౌందర్యයට මත් වෙන ගතියක් තියෙනවා. මන්දන ඒ කියන්නේ හිත ඒ ভাইබ්‍රේෂන් එකට ආවට පස්සේ ඒ කියන්නේ වර්තමාන මොහොතේ ඔය ඉන්ද්‍රිය සමරසය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සමරසයට ආවට පස්සේ ඒක ප්‍රකාශ වෙනවනම් ක්‍රියාවෙන් හරි වචනයෙන් හරි චිත්‍රකින් හරි පිරිච්ච ගතියක් තියෙනවා. කන්ටෙන්ටඩ් කියලා කියන එක. එහෙම නැත්නම් ලොකුසාන් සිරිකුවේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය, සන්තුෂ්ටි කර ගතිය ඔය වෙන මොනම සාහිත්‍යයකවත් නැහැ. වෙන ඔක්කොම සාහිත්‍යවල තියෙන ආංශික දේවල්. අරක සියල්ල සම්පූර්ණයි. ඒකට බුදුහාම කියන්නේ මේ වදයක් වායි කියලා. මේ වදයක් කරන ඕන පැත්තකින් කාපන්. රසයි. මේ දැන් ඔය ජීනේ ඔක්කොම නිකන් කුලියට කහින දේවල්නේ සල්ලි වලට කරන දේවල්නේ ඒ භාවනා විදි යනකොට ඇති වෙන දේ නේ මේ මන්තර එතන ගියාම ඔය ගාථා ශ්ලෝක ඒක කවුරක් හිතලා ලියලා කරන දේවල් නෙවෙයි බේම ගලාගෙන ඉන්න පටන් ගන්න මේ ලියලා තියෙන එක මේ බොහොම ශීඝ්‍රයෙන් ලියලා තිනවා මට කියව ගන්න බෑ. අල්ලන්න බැයි කියන්නේ කියන්න උත්සාහ කරන එක හරි අමාරුයි මේ. පොඩක් කියව ගන්න ඊට පස්සේ අපි පස්සේ එක සාකච්ඡා ඉදපත් කරනවා. තෙරුවන් සරණයි සංස පින්සා කුසලයි කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් එකක්ද? එකක් නම් ඒ වෙනස ඒ දෙකක් නම් ඒ වෙනස පහදා දෙන මෙන් කෞරවෙන් ශීපත් කරමි. අභිධර්මයට අනුව තව දුරටත් විස්තරයක් කරන මෙන් කෞරවෙන් ඉල්ලා සිටිමි. මේක මේ බුදු සරණ පත්‍රයේම දඬ දෙතරයක් පළ වෙලා තියෙනවා. පින සහ කුසලයේ අතර දින වාද. මම කොළ ටික එකතු කරලා තිනවා. කාට හරි ඕන නම් මම ඔක්කොම එවන්නම්. මට නම් මේක ගැන කතා කරන්න වෙලාවක් නැහැ. මොකද මේක කිසි තේත්ම මේ නිවනට යොමු වෙන ගතියක් නැහැ. මයිලක තියෙනවා මෙච්චර විතර කොළ ගොඩක්. ඒ කවුරු හරි ඕනේ නම් මම හිතනවා ඒක අභිධර්ම ඔක්කොම තියෙනවා. මන්ට එවන්න මම PDF කරලා ඔක්කොම එවන්න ඔය බුදු සරණ විතරක් දෙසරක් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා වාද දෙකක් හැදලා එක්කෙනෙක් කියන පින කුසල එකයි කියනවා නෑ කියනවා ඒ ඔක්කොමලා අදහස් දීලා තියෙනවා කෙලවරක් කරන්න බෑ ඒ නිසා මේ ප්‍රශ්නේ නාවනන් තමයි බුදුම ධර්ම සාකච්ඡාවේදී එන්න ඕනේ මම කරලා තියෙන්නේ මයිලඟ තියෙනවා ඒ කොළ ටික එකතු කරලා කාට හරි ඕනනම් කරුණා කරලා මට බැන්නම් ලැජ්ජයි නම් චූලට කියන්න මම හරි ගැසලා දෙන්නම් ඒ බුදු සරණ කොළ ටික ඔක්කොම හොඳට කියවලා මටත් කියලා වන්න පුළුවන් නම් දෙකම එකද නැත්නම් දෙකද කියලා මට නම් උඹට වෙලා නැහැ. මොකද ඒ මට කිසි ගොනුවක් යොමුමක් දෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන වැඩක් තියෙනවා. අපිට මේ දෙක කරන එකයි තියෙන්නේ. ඔබ වහන්සේගේ දේශනාවේ සඳහන් කළ ධර්ම සාකච්ඡාවේදී අපි අහන ප්‍රශ්න තණ්හාහන දිට්ඨියනේ එකට අයිති කියලා. ඒත් නොදන්නාකම නිසා දැනුවත් වෙන්න ප්‍රශ්න නිසා එතන මෝහයේ තිබුණට තණ්හා දිච්චි මාන නැහැ කියලා මට හිතෙනවා පැහැදිලි කර දෙන්න. මෝහයේ තිබුණට තණ්හා මාන දිට්ටි නැහැ කියලා මට නම් මේ දිට්ටි කියන්නේ මෝහයට නමත් කරා. දිට්ටි මිච්ඡා දිට්ටියට ගිය ගමන් මෝහයටපත් වෙනවා. ඒ නිසා එනමුත් ඒකෙන් මම ඒ කියනකොටමත් කිව්ව කවදාකවත් මේ ප්‍රශ්න ඇහිමිට නැතර කරන්න කියන එකක් නෙවෙයි. නමුත් Tamandama පස්සේ සලකා බලාගෙන ඉන්න පුළුවන් මොළ මුලින්ද මේක පැනවගින්න කියලා. ඒක හරි වටිනවා. ඒකකොට පස්සේ දවසක Tamandama තේරෙයි ප්‍රශ්නයක් අහන්නේ අතෘප්තිකර තත්ත්වෙකදී. එහෙම නැත්නම් අසම්පූර්ණ තත්වයක් ඇතිවි. ඒ අසම්පූර්ණතාවය කියලා කියන්නේ පිරිච්ච ගතියක් නැහැ. සම්පත්‍ති කර ගතියක් නැහැ. ඒතකොට ප්‍රශ්නයක් තමයි ඉතින්. ඒක කාටරි ඇහුවට කිසි දෝෂයක් නැහැ. උත්තර දෙන්න පුළුවන් කෙනාට. ඔක් කවදාහරි Taman tamanගෙන් මේ ප්‍රශ්නෙට Taman උත්තරය ලබා ගන්න මේකේ මූලය හොයාගත්තොත්. ඒක නිසා ලස්සනට මේ කියලා තිබුණා ඔය අචාන් බ්‍රම්ගෙන් යත ඒ සඳහට හරියට ප්‍රශ්න එනවා. ඒ ශාමින්වංශයෙන් අහලා තිබුණා කොහොමද රහතන් වහන්සේ නමක් අඳුරන්නේ කියලා ප්‍රශ්න අහන්නේ කිව්වල. ඉවරයි. ඔක්කොටම උත්තරේ කිව්වා. සාතන් වාදිනුට ප්‍රශ්න නැහැ. හැබැයි ආචාර්යම් වැරදි. මොකද හේතුව? මහා සාරිපුත්‍ර සාංශි බුදුහාමරගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ මොකද ඒතන ඉන්න පිරිසට මේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුජානනාංශ සමහරට නිර්මිත බුදු කෙනෙක් අල්ලා ප්‍රශ්න අහලා තියෙනවා. ඒ මොකද ඒක ප්‍රශ්න ඇහිලෙන් තමයි අපි ගොඩක් සුද්ධ වෙන්නේ. නමුත් ඒකෙදී තමයි වග බලා ගන්න ඕනේ පුළුවන් තරම්. මේක නිතරම ඒ ප්‍රභවය අල්ලගත්තේ නැත්නම් හැමදාම බාහිර රඳාපවතින්න වෙනවා. ඒ නිසා ස්ථිර වශයෙන්ම කියන්න බෑ මේ ප්‍රශ්න හිල්ල නැතරේන රහත්තුනාම කියලා. මේ ඒ උනත් ප්‍රශ්න අහවි. මොකද හේතුව මේ පිටසට මේ කාරණා මතු කරලා දෙන්න බෑ. ඒ සඳහා කරන. ඒකෝට තියෙන මේ ප්‍රශ්නවල තණ්හාමාන දිට්ඨිය නෙවෙයි යන්නේ. අනුකම්පා බුද්ධිය. කාට හරි මේක මතු කරන්න යාර ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඇහුවට පස්සේ බුදුහාමුදුරගේ ලස්සන විග්‍රහ කරන අරමනසට මේ විංගාර්ථයෙන් ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. ඒක සිද්ධ වෙනවා. ශාසනයක හරි වැදගත් දෙයක්. එහෙම නැත්නම් ඉක්මනට දියුණු වෙන්න කෙටි ක්‍රම තියෙනවාද මෙතෙන් දැවිලා තියෙනවා තව ඉස්සරහට යන්න කියලා හිතනවා මේ යන ක්‍රමයට වැඩිය ඉක්මන් ක්‍රම ඇති වෙන වෙන සමීකරණ ඇති කියලා නෑ ඇත්තටම කියනවා නම් ඒ ප්‍රශ්න ආන මට්ටමට එනකොට මේ මාංශයේ අමාරු හරි ගෙවලා ඉවරයි ඕනෙම භවනාකාරයක් අමාරුව කොටස් තමයි මේ සද්ධාවෙන් භාවනා මධ්‍යස්ථානට එන එක බුදුහාමසෝ වගේ කරන්නේ එතන නියම වෙනස එතනයි තියෙන්නේ. ඊට පස්සේ අහන ප්‍රශ්න වලින් එච්චර දෙයක් නෑ. මොකද මේ මිනිසයා ඒ පැමිණීම පැමිණලා වැඩි කරගෙන යන්න ඕන කියලා කියනවා. යාගේ පෞරුෂත්වය සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන්නේ ඉදිරිපත් වෙන අභ්‍යාස ටික කරන එකයි. නමුත් ධර්ම සාකච්ඡාව මේ අනුග්‍රහිතයක් විදිහට පෙන්ලා දෙනවා කාටත් වගේ නිකන් ඒ කියන්නේ මේ පාවිච්චි කරපු රෙද්දක් අවුවේ දාලා ගසනවනේ ගසනකොට ඒකේ ගැස්සිලා අර දූවිලි ටික විසිරලා යන්නේ. රෙද්දක් හොදලා වේලන්නේ මේ වැලට දාන ඉස්සලා ගසනවා කියන එකක් කරන්නේ. ගසපුවාම මේකේ තියෙන තෙත බින්දු ගැලවිලා යනවනේ. ඒක ලේසි වේලීමට. එනිසාග මේ ධර්ම සාකච්ඡාවේදී ඔක්කොම අවුල් වෙලා ගැස්සිලා හෙල්ලුම් පෙරලා කාලා යනවා. ඒක නිසා ඒ සෙල්ලක්කාර මුඛේන හරි කැමැති එකට. එතකොට අර තමන්ට හිතා ගන්න බැරි තැන් වල හැංගිලා තිබුණ කොන් ගලා තිබුණ කෙලස් ගලවලා යන ගතියක් එනවා. ගරු ස්වාමීන් වහන්සේ මා ලබාගත් සුතමේ ඥානය හරියාකාරව අවබෝධ කළාද යන්න දැන ගැනීමට මේ ලියමේ. මෙතන මේෂයක් තිබේද යන ප්‍රශ්නය දහමට අනුව තේරුම් ගැනීමට ඊයේ දේශනාවේ සඳහන් කළ ආකාර ලිංග උද්දේශ යන කොටස් යොදා බැලීමේ. ඒ අනුව වැටහි ගිය අපට උද්දේශ අතර උද්දේශ ආකාර ලිංග සහ නිමිති වශයෙන් ප්‍රයෝජනගත හැකි දෙයක් ස්වභාවික හෝ සකස් කරගත් ඇතිවිත සම්මුතියක් නමක් ඇති වී ඒට දෙයක් හෝ යමක් බවට පත්වන බවයි. අනික් අතට බලන විට මේ චේතනීමේදී ඉතුරු වෙන නොඑක ආකාර ලී කැබලි සම්මුතියට නොගත් බැවින් ඒවා දෙයක් හෝ යමක් නොවිය. මේ අනුව බම දෙකක් පමණ වූ මේ කය තුල ලෝකේ වැටෙනවා යන සිද්ධාන්තයේ තේරුම් ගත හැකිද තරණය පහදා දෙන්නේ නැත්නම් ලෝකය සෑදී ඇති සතර මහා භූතයන් සම්මුතියට අනුව කොටු කර ගැනීමට දෙයක් හෝ යමක් කර ගැනීම නොවේද මේ මේසි කතාව මේ නිවන නිවීම දේශනා මාලාවේදී ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරගත්තා. ඒ ශාන්ති කිව්වා මේ නාඩගමක් පෙන්වනකොට වේදිකාවේ ඉතාම සීමිත ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරන්නේ. මොකද තැන් තැන් වලට ගෙනියන්න පෙන්වන්න වෙනවනේ. ඒ නිසා එක තැනකදී මේෂක් විදිහට පාවිච්චි කරපෙක තව තැනක පාපුටුවක් විදිහට පාවිච්චි කරන්න වෙනවා. තව තැනක වෙන විදියක් පාවිච්චි කරන්න වෙනවා. එකම දේ ඒ නාඩගමේම අවස්ථා දෙක තුනකදී විවිධ නම් දෙන්න වෙනවා. එතකොට ලිංග නිමිති ආකාර එකයි. උද්දේශය වෙනස් වෙලා තියෙනවා. වරකේක පාපටුවක් වරක පුටුවක් එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි විදිහට පාවිච්චි කරනවා. එතකොට මේ පුටුව කියන ඕ නා මේතය කියන හෝ වෙන නම ඉස්තිර වශයෙන්ම අර භාණ්ඩයත් එක්ක බැඳෙන්නේ නැහැ. ඒකේ තියෙන අවස්ථානුකූලව සම්බන්ධ වීමක් තමයි. ඒ වගේ අපි බැලුවොත් මේ පරණ කවියක් තියෙනවා කණ්ඩ කොටණ්ඩයි පහන තියණ්ඩයි දොරට වණ්ඩයි ගමරාළේ තුන එකම වංගෙඩියේ. වෙන මොනම උපකරණයක්වත් ගමරාළාවේ තිබිලා නැහැ. දැංගේකට ගියොත් එහෙම බුදුහාම මේ ගමරාළ කෙනෙක් එහෙම ගියොත් එහෙම හරි අමාරුකම් වෙනවා. ඔය ඔක්කොම තිබිලා තියෙන එකයි. ඉතින් ඒ ජීවිතය හරි සරලයි. කණ්ඩ කොටන්න කියන්නේ පිටි කොටන්නයි පාන තියන්න කියන්නේ ඔක අනිත් පැත්ත අරපම උකට පාන තියනවා. රැයට දොර වහලා දොරට වන්නේ තෝකෙම තමයි. ඉතින් ඒ වගේ බලනකොට ඒකේ එක නම පාවිච්චි කරාට භාවිත ඇතර ඒක තමයි මම හිතනවා දක්ෂ මාර්ථිකය කියලා. එක බඩුවක් කරගෙන ඒක හැම දෙයකටම දැන් වෙලා තියෙන්නේ. දැන් ওই ඕනම ශිල්පයක් ඉන්න කෙනෙක්ගේ ආයුධ ටිකස් කරන්න බලන්න ශිල්පී තියෙනවද කියලා බලන්න. මොනවක්වත් කරගන්න වෙන්නේ නැහැ උපකරණ ටික නැත්තම් අයියා වගේ වැඩ කරන්න මොකද අර උපකරණ හදපු මනුස්සයට දක්ෂකම තියෙන්නේ. ඒ නිසා මේ හැම එකෙම තියෙන අවස්ථයක වටිනාකම වහා වෙනස් වෙන සුළුයි. ඒක තේරුම් ගන්න නැතුව මේක මෙතනම ඒ තාවුරු කරලා ඉතිර කරන්න හදනකොට නිත්‍ය සංඥා වැටීමයි තියෙන්නේ. ඉතින් මේකෙත් ලියලා තියෙන උදාසනය හොඳයි. ගියක් මේ චක්ක දාන්න ගන්නකොට අහක දාන ලී මේක යමක් නෙමෙයි. මේක දෙයක් බවටපත් වෙන්නේ නැහැ. ඔය නිකම්ම නිකන් ලී කැලි බවටපත් වෙනවා. එතකොට මේ යනෝ බුදුන් දෙසු බඹ දෙකක් පමණ වූ මේ කය බඹ දෙකක් නෙවෙයි බඹයක් ඈ. මේ කය තුල ලෝකය මැවෙනවා. යන සිද්ධාන්තයේ තේරුම් ගත හැකිද මේ බඹයක් පමණ වූ මේ ලෝකෙම වෙනකොට ඒ ලෝකයට සාපේක්ෂව බාහිර ලෝකෙත් නැවෙනවා මේ 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 බඹයක් පමණ එක මම කියාගෙන කුඤ්ඤේ මෙතන වදිනකොටම ඒකට සාපේක්ෂ ලෝකයක් නැවෙනවා ඒ දෙක ද්වේතාවේ දෙකට සිද්ධ වෙනවා නැත්තම් ලෝකේ සෑදී හතර ඇති හතර මහා ධාතුන් සම්මුතියට අනුව කොටු කර ගැනීම දෙයක් හෝ යමක් කර ගැනීම නොවේද මේක ඇත්තටම මේ අපි දැන් මේ සාමාන්‍ය සිද්ධ වෙන හුස්ම දිහා මෙච්චර උනන්දුවෙන් බලලා ඒ හුස්මේ තියෙන හතර මහා භූතයන් දැනගන්න ගන්න මේ ප්‍රයත්නය තුලින් අපි මේ හුස්ම දෙයක් කරගන්න උත්සාහ කරනවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් එහෙම කොටු කරලා ඒක දිහා පමනක් වෙන් කරලා බැලුවේ නැත්නම් ඒක විපරිණාමයේ දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා විපරිණාමයේ බලන්න ගොදුරු කරගන්න අධේ ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් කොටු කරනවා කොටු කරලා ඒක දිහාම බලනකොට ඒ ලිංගය එකෙන් නැති වෙනවා ඒ ආකාරය එකෙන් නැති වෙනවා ඒ නිමිත්ත එකෙන් නැති වෙනවා ඒ නම කියා ගන්න බැරි වෙනවා එතකොටයි පුද්ගලයාට අර ගත්ත සීමිත ප්‍රදේශය තුල ඒ ලිංග ආකාර නිමිති උද්දේශ කියන දේවල් වාෂ්පීකරණ වේවල් බව දැනගන්න පුළුවන් ඒ නිසා පටන් ගන්නකොට ඒක දැඩි කරලා අල්ලගන්න එක බුදුරජාණන් වහන්සේ කියපු එකක් මේක උඟාක් කළාට දර්ශනීය මත වෙන දෙයක් තමයි ඇයි මේ විෂිකරණ තියෙන දේ මෙච්චර විස්තර සහිතව බලන්නේ කියලා. බැලුවේ නැත්තම් විපරිණාමයේ තේරෙන විපරිණාමයේ බලන්න නම් ඔක්කොගෙම කොටසක් වෙන් කරන ඒක විශේෂණය කරන්න විශේෂණය කෙරුවට පස්සේ ඒක ප්‍රතිෂේධනේ වීම හරහා ප්‍රතික්ෂේප වීම හරහා පරීක්ෂණ භාජන නොකරමු දෙමුත් ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙනවා. ආනාපාන සති භාවනා කරගෙන යන විට අරමුණට හිත යොමු කළත් සිතුවිලි ගලාගෙන යෑම කෙලවරක් නැතුව සිදුවේ. සමහර අවස්ථාවල අවදි විශ්ක්තියක් පමණ අතීතයේ හිත දුවයි. මේ නිසා හිතුවිලි බලාගෙන ඉඳීම කෙලවරක් නොවේ. මේ නිසා හිතුවිලි සමග සෙල්ලමක් යොදාගත්තෙමි. ඊටාම ආයාසයෙන් හිතුවිලි තෙරපාගෙන භාවනා කරන විට තද වේසක් සමග ඩාඩි දැමීමක් ද හිසේ පැත්තක වේදනාවක් ඇතිවේ. එවිට වේදනාව දිහා බලාගෙන සිටින විට හිසේ අමාරුව තාවකාලිකව නතරවද ඒ පසුව ඒ සෝනවි අපි නිතරම ඉන්නවයි කියන අදුක්කම සුඛේ වගේ ආයාස වගේ ආයාසෙන් උපේක්ෂාවේ ඉන්නවා යන හැඟීමක් පහළ වේ මේ ක්‍රම ගැන ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීම හා ඒට සරණක් පතමි මේ හිතවිලි බහුල කෙනෙක් පිළිබඳව නම් ඒකෙදී සරල මොකද්ද මේ කමඨාන් සුද්ධ කිරීමේදී කතා කරන්නේ කියලා දෙන්නේ ගණන් කිරීමේ ක්‍රමේ පටන් ගන්නයි කියලා ආශ්‍රව ප්‍රසවාස දැනෙන වෙලාවට يعني හිතවිලි නැතුව තියෙන ඇතුළේනවා පිට වෙනවා ඇතුළේනවා පිට වෙනවා කියලා මිනේ කිරීම අනිවාර්ය කරන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් කොච්චර වෙලා හිත පිට යනවද කියලා. එතකොට හිත පිට යෑම සිටිවිලි වලින් එනවනම් ආස්වාස් ප්‍රසවාසයක් අතරමැද හිතවිලි නැත්තුයි පිරිසිදු යන්නේ එකයි කියලා ගණන් ගන්න කියනවා. ඊට පස්සේ දෙවෙනි හැරේටත් හිතවිලි වලින්තරව ආස්වාස් ප්‍රසවාස ගන්න පුළුවන් දෙකයි තුනයි හතරයි පහයි ආදි වශයෙන් 10ට අඩු ගානක 8 තමයි හුඟක් වෙලාට ඔය පාවොක්සයිඩ් එහෙම යෝජනා කරන්නේ 8ට ගිහිල්ලා ආයෙ එන්න බලන්න. ඒකට බලා ගන්න පුළුවන් Tamanට හිතවිලි වලින්තරව හුස්ම රැලි කීයක් ගන්න පුළුවන්ද කියලා. ඊගාට ඒක ඊගාව දාසේ පොඩ්ඩක් වැඩි කර ගැනීමට අදිෂ්ඨානයක් ගන්නත් පුළුවන්. ඒ නිසා ඒ ක්‍රම දෙක ආදුනිකයෙකුට දෙන ක්‍රම දෙකක් ගණනා කියලා තමයි ඒක විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ. මේක හිතවිලි බහුලයට සඳහා පමණයි. ඒ මෙහෙම කරගෙන ගිහිල්ලා අපි හිතවිලි නතර කරයි කියලා හිතමු. తాවකාලිකව අපි මේ වෙලාවෙ හැටියට. නමුත් ආයසරයක් භාවනා කරනකොට ආයෙත් ජවනිකාවක් වෙනවා. හිතපු නැති විදිහට වෙදි හිතවිලි එන්න පටන් ගන්නවා. ඒක මට්ටමක් පෙන්නට පස්සේ ආයෙත් එනවා. ඉතින් එහෙම වෙනකොට මේ නිතරම හිතවිලි තියෙන කෙනාට නිකන් ටාගට් වගේ හිතන්න පුළුවන්. ඔය කොච්චර හිතවිලි තිබුණත් හුස්මට සතිය නොගියට හුස්ම තියෙනවනේ. මේ හිතවිලි අතරින් බැරිද හුස්ම දිහා බලන්න. හිතවිලි හරහා හිතවිලි හැම තියෙද්දි හුස්ම ගන්න හැටි බලන්න පුළුවන් නම් අර කියපු ගණනා ක්‍රමයට වැඩිය බොහෝම ගැඹුරු ක්‍රමයකට යන්න පටන් අර ගන්නවා. ඒක නිසා හිතවිලි දෙක වෛර කරන්නෙත් නෑ. හිතවිලි ආයාසයෙන් තද කරගෙන මේ ආනපන කරන්න යන්නෙත් නෑ. දාඩි දාගෙන ඉසේකක් කොහම හදාගෙන හිතවිල්ලට ඔහේ යන්න ඇරලා ඒ විනාඩියක් දෙකක් ගියට හරි කමක් නෑ. පහක් දහයක් ගියට හරි කමක් නෑ. හිතවිලි වශයෙන් ආනපන බලන්න බැරිද කියලා බැලුවොත් මේ වගේ කෙනෙකුට තේරෙයි එවැනි ප්‍රයත්නයක් සක්මනේදී ලේසි පරියන්කයට වඩා සක්මනේදී අර ප්‍රයෝග කර කර වම දකුණ තියමින් ගොරෝසුට වම දකුණ වැටෙන නිසා හිතවිලි ආවත් ආනාපාන වගේ සියුම් නැති නිසා වම දකුණ අල්ලන්න ලේසි. ඒ නිසා සෑහෙන ජයග්‍රහණයක් කරන්න පුළුවන් සක්මනේදී. ඒකම ඒ ජයග්‍රහණයෙන් හිත විශ්වාසය ඇති වුණාට පස්සේ පරියංකයට ඇවිල්ලා පරියංකයේදී හිතවිලි යම් ප්‍රමාණයක් තියෙද්දී හිතවිලි ප්‍රතික්ෂේප නොකර වෛර නොකර හිතවිලි අසෙන් ආනාපානෙ බලන්න උත්සාහ කිරීම තමයි මේකට යාදෙන වැඩි. ඔබ හැම හිතන තරම් එක්පන්න හිතවිලි අයින් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තේරෙයි හොඳට සතුටුමත් වෙනකොට මේ ආනාපානෙ බලබලින් දැද්දී මේ බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් කියලා මේ තේරුමක් නැති හිතවිලි જાතියක් කොයි වෙලාවෙත් තියෙනවා. ඒවට කියන්නේ ඉනර් තෝට්ස් කියලා. කිසිම හරපද්ධතියක් නැහැ. ඒ කිසිම අන්තර්ගතයක් නැහැ. ඔහේ කචකච ගාතියිනවා. මේ ගැන කරදර නොවි ආනාපාන ඉස්සරහට අරගෙන ඒකට පසුබිමේ ඉඳ දීලා කොච්චර වෙලා භවනා කරත් හිතවිල්ලෙන් කිසිම හානියක්වත් කාලේ නාස්ති වීමක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා හිතවිලි අයින් කරන්න ගන්න ප්‍රයත්නය මම හිතුව අසාධාරණයි කියලා. හිතවිලි තියෙද්දිම යාළු කරගෙන යන ගමනක් තමයි මේකට උදව් වෙන්නේ. වහන්සේ බණ දේශනා කරන විට අපි බණ අහනවා නම් ඒ තණ්හාමාන දිට්ඨි වලට අයිති වේද? ඇතින් ඇරියොත් ඒ අපිට ප්‍රයෝජනයක් නැහැ නේද? මේකට කියන ධම්ම තණ්හා කියලා. මේකත් මේ ධම්ම තණ්හා. ඒකවල තියෙන දිට්ටි ගලවන්න කොක්කක් කරගන්නවා. මාන්නේ වශයෙන් කියනවා භගවා ජානාති අහන්න ජානාමි. මේ ඔක්කොම බුදුහාමුදුරණ තේරෙනවා. අනේ මට තේරෙන්නේ නැහැ. මට නිවන් දකින්න බාධාවක් නැහැ. මේ බුදුන්ට තේරෙනවා. මේකටත් වැඩිය තේරෙනවා. කියලා ඒ තණ්හාව හරහ තණ්හාව හරහාම තණ්හාවෙන්ම තණ්හාව උගුල්ල දානවා. ditthi harahama ditthi ugulla dana maanne harahama maanne ugulla danna puluwa. e nisa dharmaya hemat e vishin visamakima kattakin kattak karan damena weda pilawala thamai thiyenne. e nisa igawa sari register wenna issala poddak kalpana kala balanna. dannawa thiyenalu kachal ekak me labena avurudda register wenna. ඉතින් නිසා මේ ඇවිල්ලා බනහලා ආයෙ මං තණ්හා මාන දිට්ටි ඇති වෙනවා නම් ඊට වැඩිය හොඳයි gedirin ඉන්නේ කියලා register නොවි මේ හිටපම ඉවරයි. ඔබ වහන්සේ ගීගේ අතර යෑමේදී දෙමව්පියන්ගෙන් ඔබ වහන්සේට අවසර ලැබුණාද? දෙමව්පියෙක් නම් කවදාවත් දෙන්නේ නැහැ. ඉගෙන අපච්චි නැචිලා තිබුණේ අපච්චි නැචි වෙනකොට ඇති වෙච්ච ඒ සංසිද්ධිය බල්ල තමයි මට තේරෙන්නේ මේ ලෝකේ හොඳ නරක දෙක නැහැ කියන එක. කද්දාකත් මේක හොඳ නරක දෙක නැහැ කියන එක වට හොඳටම තේරෙනවා. ඒ වගේම මම හොඳ වෙන්න හැදුවට උඹේ හොඳින් ඇති වැඩක් නැහැ. ඒ අපච්චි විඳපු දුක දැක්කා. ඒ කියන්නේ මතක් මාලයක්වත් මාංශයක්වත් කාන්නේ නැහැ. පස්පව් කරන්නෙත් නැහැ. බොන්නෙත් නැහැ. සුරුට විතරක් බිව්වා. ඒ මනසේ විඳපු දුක දාගෙන මට හිතුණා උඹ කරලා තියෙන දේවල් එක බලනකොට උඹට ඔහොම නෙවෙයි විඳවන්න වෙන්නේ කියලා. මොකද මයි ළඟ account එක හොඳටම හැදිලා තිබ්බේ ඒකට. පන්සිල් පද පහම කඩලා දාව ඔය ඔය සිල් පද කඩන කාලේ. ඊට පස්සේ මට දෙන්නා මේක මොකද්ද මේ පෙන්නන්නේ? මෙච්චර ධාර්මිකව ජීවත් වෙච්ච මනුස්සයාට මේක නම් මට හිතුණා ආයෙ ප්‍රයත්න කරලා ආයෙ ඉගෙනගෙන ආයෙ නම් ගන්න දෙයක් මේ ලෝකේ නැහැ. වැඩක්ම නැහැ කියලා. කොහොමද තප්පච්චිගේ මගේ දෙන බොහෝම දුරස්ථ සම්බන්ධයක් අපච්චි කවදාකවත් නම කියලා කතා කරන්නවත් නැහැ. නිකමට හිතන්නේ ගෙදර 11 දෙනෙක් ඉන්නවා. ඒසර අපච්චිට ඕවක බලලා ඉන්නවා කියලා දිනේ මොනව හරි කරගත්තොත් කියලා මෙච්චර විතර පොල්ලක් ගහලා තියෙන වහලේ උඩ තලනවා හොඳටම. එච්චරයි. මේ මම උදේ ඉඳලා හැන්දනක මහන්සි වෙන මුන්ට හම්බ කරන්න උන් එනකොට රණ්ඩු කරලා තුවාල කරගන්න. තලනවා හොඳටම. ඒ නිසා අපි අපච්චි සුප්‍රීම කෝට් ජජ් වගේ තමයි. අම්මා තමයි ඉතින් උඩ පෙරක දොරුකම් කරන්නේ. අපි පැවිදි වෙනකොට අම්මගේ කොක්ක තිබ්බා. තිබුණ හැබැයි අවුරුදු 8ක් විතර වගේ මම හැබැයි කල් දුන්නා. අවුරුදු 8ක් විතර වගේම නොකිය කිව්වා. නොකිය කිව්වා මේක යාදෙන්නේ නැහැ. ඒ වුණාට මේ අම්මගේ මම මට පේන දින 11න් මට තමයි වැඩිම ආදරේ කියලා මම හරි සෙල්ලක්කාරයි. හරි දඟයි. ඒ නිසා ගොඩාක් ආදරේ මට. නමුත් අවුරුදු 36 වෙනකම් බඳින්න නැතුව ඉන්නකොට අම්මා තේරුම් අරගත්තා මේට වැඩිය මොකක් හරි තියෙනවයි කියලා. ඒ තරම්ම ඒ කාමයේද ආසාවල්ද පිරිච්ච මිනිහෙක් මං. මුත් පැහැදිලිවම කියනකොට 30 ගණන් වෙනකම් අම්මගේ උත්සාහයක් තිබුණා කවුරු හරි කෙල්ලෙක් ගෙදරට රෑ වෙලා හරි ගෙනේ කියලා හිතලා. කීයලා මම කතා කරලම කිව්වා. කතාලම ඈ නේ කතා කරලා කිව්වා හොයන්න කතා කරා. ඊට පස්සේ මං කිව්වා මෙහේ මගේ මස් විකුණන්න යන්න එපා. අම්මට අයිතියක් නැහැ. මට ගෑණියක් පිනවන්න සනසන්න මොකක්වත් මයි ළඟ නැහැ කියලා. ඉතින් අම්මා උඩින් බලන් ගියා. ඊට පස්සේ හොඳට මායි අම්මා විතර ඉන්නවා. පොඩි පුතා උඹට මොන හරි සම්බන්ධයක් තියෙනවා නම් රෑ කන ගහනවා වගේ මං දොර අරින්නම් කිව්වා. ඊට පස්සේ මං ඉතින් අම්මයි මුණ දෙවන්න දෙන්නේ කුණන ගමන්නේ අයියෝ. මුණ දෙව දරුවෝ හිටියට ගමන්නේ අයියෝ. කියලා මං කිව්වා අම්මට. අම්මට කොහොමද අකත් ඔබ තේරුම් අරගන්න බෑ මයි ළඟ එහෙම එකක් නැහැ මට තේරෙන්නේ නැහැ උඹලගේ උඹලා උගත්තු අපිට තේරෙන්නේ නැහැ මම මේ කියන්නේ එහෙම එකක් තියෙනවා හිත නරක කරගෙන ඉන්නකො ඕන දෙයක් කරපන් කියලා ඊට පස්සේ බෑ යන දවසෙත් මම හැබැයි වැඳලා වේලා ඇඬුවා ඇඬලා ඉස්සල්ලාම දවසේ මාස දෙක තුනකට පස්සේ නිස්සරණයට ආවා දැක්කේ පැවිදි ස්වරූපය ඇත්තට පැවිදි උත්සවයටත් ආවා ඇවිල්ලා මට ඉස්සල්ලාම දානෙ බෙදුවා ඊට පස්සේ ඇවිල්ලා කීට ගියා මම ලබන අවුරුද්දේ අපච්චිගේ දාන දෙන්න ඉන්නේ මම මැරෙනවා වයසයි දැන් වයසම නෙමෙයි අමාරුයි කියලා සම්පූර්ණ සංඝයා වහන්සේ නමක් විදිහට කතා කරේ මයිත් එක පූ නෑ මොකුත් නෑ පොඩි පුතා කතාවල් මොකුත් නෑ මේ පොඩි ආමතුරාගේ යහපැත්තේ තියෙන සක්මනේ සක්මන් කරන්න දන්නවද කියලා ඇහුවා මං කෝ බණ්ඩාරමණික ආවේ ඕක කියලා දීලා යන්නද කියලා ඇහුවා නෑ මං කිව්වේ හරි හොඳයි දන්නේ නෑ ලක්මන ගැන මොනවක්වත් දන්නේ නෑ ඒකෝට මට තේරෙනවා දැන් සම්පූර්ණ පිළි අරගෙන අර මේ එක්ක පවුලක් නැත්තම් බන්දලක් පවුල නෝන හොඳයි බන්දල නෝන ඉක්මනට වෙයන් ඒ මිනිස්සුන්ට විහිළු කතා කරන්න තියන්න දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා කැමැත්තෙන්වත් නෙවෙයි. හැබැයි ඉතින් අර මගේ තිබුණේ අර ඒ සටන් උපක්‍රමත් එක්ක බලනකොට අම්මගේ අම්මට පරදිනවගේ විතරයි ඉතුරුලා තිබුණේ. අවුරුදු ගානක්ම මේ හේතු ගණනකම්ම හිටියනේ. ඉඳලා මම කිසිම රසාව කරාට මොන විදියකින්වත් ඒකේ පුදුමාකාර දියුණුවක් තිබුණා රසාවේ. ඒ වුණාට කිසිම දෙයකින් මට මේ ඒ සන්තෝෂය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අම්මගේ තාත්තේ කැමැත්ත නැහැ අමු හිතුවක්කාරයෙක්. ඒ නිසා කෝක හරි නිවන් දකින්න ඕන අමු හිතුවක්කාරයෙක් කියලා මතක තියාගන්න. ඒක මේ බුදුහාමුදුරුවෝ ඔය අපි නම් කියන්නේ රෑ චන්නමැතිත් එක්ක මේ කන්දකස්සත් එක්ක ගියා කියන එකනේ. ඒ වුණාට මේ චූලසීනාද සූත්‍රයේදී කියලා තියෙනවා දෙමාපියෝ ඇඬුව කඳුලෙන් බලනින්දදී මම රම්මේසෝරම්මේ සුබයිතුළු ගිහි ඇතරියයි කියලා. ඒකේ කියලා නෑ රෑගියයි කියන කතාවක්. ලස්සන කතාවක් කියලා තියෙනවා යේසුස් වහන්සේ. උන්වහන්සේ කියලා තියෙනවා උඹේ අම්මටයි අප්පටයි වෛර කරන්න බෑ නබඩ කාදාකත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ කියලා. ආය කතා දෙකක් නෑ. ඒ කියුවාට තමයි අපි සාන්ත කවුද කියන්නේ සාමීනි පණිවිඩකාරය කියලා. උඹ අම්මට තාත්තට වෛර කරන්න බෑ නම් උඹට කාදාකත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ අම්මයි තාත්තයි අඬද්දි මම අතැලගේ බොහොම සෞන්දර්ය හත්වක විදියට බොහොම ලස්සනට කිව්වේ එකම තමයි. ඒක නිසා මේ දෙකක් බෑ. අරකනම් අරක මේකනම් මේක. ඉතින් ඒ නිසා දරුවන්ට සහ පුත්‍ර ධාරාවන්ට ඇති ප්‍රේමය ඒකේ කතා කරලා වැඩක් නැහැ. ඒක ඉතින් මේ ඒක තිබුණාට පස්සේ අනිත් දේවල් ගැන කතා කරනවා කියලා කියන්නේ මේ ඇහි පොල්පරාල තියදී අනුන්ගේ තියෙන කෙස්කස් ගැන කතා කරනවා වගේ වැඩක්. කරු ස්වාමීන් වහන්සේ චාන්ටිං වලදී සමාධිය ලබා ගත හැකිද? බුදු ජානන්සේ විමුක්ත ආයතන ශීර්ෂවල කියලා තියෙනවා. බණ කීම, බණ ඇසීම, ධර්ම සජ්ජායනාව, සමත විපස්සන. ඒ නිසා මේ ධර්ම සජ්ජායනා කරන වෙලාවක පිරිතෝ වේවා ඕන තරම් ඒ ඉන්ද්‍රිය ධර්ම මෝරන්න සමබර වෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඥාන පහළ වීම පිළිබඳ අවබෝධය ලැබුණ බව යෝගාවචරයට දැනගන්නේ කෙසේද? තමන්ගේ සිදුවෙන පව් එහෙම නැත්නම් අඩුපාඩු එහෙම නැත්නම් ගැටලු අවුල් පාසකම් එන්නෙන් අඩු වෙන පටන් ගන්නවා. මෙහෙම ගිය ගමනේ කෙලින් යන්න පුළුවන් ගතියක් දැනෙනවා. අර චප්පල ගති නැති වෙලා උත්තර බඳ බඳ ඉන්න දෙයක් නැහැ. ගමන පුළුවන් තරම් අර වංක ප්‍රතිපදා අයින් වෙලා අවංක බව ඉස්සල හිතන වංක ප්‍රතිපදා හරි දක්ෂකමක් කියලා. මේ ලෝකේ ජය ගන්න වංක වෙන්න ඕනේ, ෂටකපට වෙන්න ඕනේ කියලා අන්තිමන තියෙන ඔක්කොම තණ්හාමාන දිටුල්ල බල ඍජු අවංක ප්‍රසිද්ධ කරගත්ත විනිවිද පේන ප්‍රතිපදා විතර මොකක්වත් උන්දද? ඒක තමයි ඥානය කියන්නේ. අනුශේඛලේශනු සංකිච්ච වූ කර්ම බීජෙන නාම ධර්ම විවසනා කිරීමේදී අනුශේඛලේ සිඳින ආකාරයේ පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලමි. මේ අනුශේඛලේස් කියලා කියන්නේ කෙලෙස් වල නිදිගත් අවස්ථාවක්. එයා නිින්දින් අවදි වෙච්ච අවස්ථාවට පරිඋත්ථාන අවස්ථාව කියනවා. ඒ නැවදි වෙලා දඩබ්බරකම් කරන අවස්ථාව වීතික්කම අවස්ථාව කියනවා. ඒ නිසා අනුශේඛලේස් කියලා කියන්නේ තාම අකුසල් බවටපත් වෙලා නැහැ. අකුසල් බවටපත් වීමේ ප්‍රභවයට උදාහරණයක් වශයෙන් කියනවා නම් ගිනි පෙට්ටියක තියෙන ගිනි වෙඩි බෙහෙත් සාක්කුවේ දාන ගියාට මොකුත් වෙන්නේ නැහැ. නමුත් ගිනි පෙට්ටියේ ගිනි කුර හරියට පැත්තර තියලා ගැහුවොත් ඒක ගිනි ඇතිවීමේ ගිනි ඇති කිරීමේ ශක්තිය තියෙනවා ඒකේ. ඒක නිසා අනතුරක් නැහැ. ගිනි පෙට්ටිය තිබුණාට කිසි අනතුරක් නැහැ. සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. නමුත් හරියට වෙලාව ආපු ගමන් ගිනි පුළුඟක් ඇති වෙන්න පුළුවන්. ඒ පුළුඟ වියලි කැලේකට තිබ්බොත් ලැබු ගින්නක් වටපත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අනුසය කියන තිබුණු ස්වරූපයෙන් කිසි කෙනෙකුට බාධාවක් නැහැ. ඒක මේ සාමාන්‍ය ජීවන වේදිකාවේ සංසාර ගමනේ පැත්තකට වෙලා ඉන්නේ. අර කිසිම රඟපෑමක් ඇත්තේ නැහැ. නමුත් මේ ආත්මෙන් ආත්මට ගෙනියන තරම් යටින් තියෙන ගතියක් තියෙනවා. අනුශේඛලේ සිඳෙන ආකාරය පැහැදිලි කර දෙන්න මේ තේරෙන්නේ තමන්ගේ අවිද්‍යාව වැටහෙනකොට. මම මෙතෙක්කල් උත්සාහයෙන් ප්‍රයත්නයෙන් මොකද්ද කරේ? කරපු හැම දෙයකින්ම අවසාන ඵලය මොකද්ද? මේ තණ්හා මාන චිත්ත වැඩෙන එක නේද කියලා තමන්ටම කරනකොටම තේරෙනකොට ඒකට තමයි තේරෙන පටන් අරගන්නේ. මේ අනුශේඛලේස් අඹරවාගෙන කරකවාගෙන වක්‍ර ක්‍රමවලින් තමන් අර තණ්හාමාන දිට්ඨි අගේ කරන්න තණ්හාමාන දිට්ඨි මම කියාගන්න අපිව වශී කරගන්න හැටි පේනකොට තමයි ඒක තේරෙන්න පටන් ගන්න. නැත්නම් අනුන්ගේ කෙනෙක් දැක්කට එච්චර පොත්වල තියෙනවා දැක්කට මුකුත් වෙන්නේ නැහැ. තමන්ටම තේරෙන දවසිනකොට තමයි මේ ගේ ඇතුලේ ඉන්න හොරෙක් වගේ අනුසය කියලා ස්කැන තේරෙන්න පටන් ගන්න. ඇත්තටම තුනටම වීතික්කම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් තුනම කියන ප්‍රතික්‍රියා තුනක්. ප්‍රතික්‍රියා තුනක් කියන්නේ සතෙක් මරන හොරකමක් කරනවා කියලා කියන්නේ තියුවා තද බල ප්‍රතික්‍රියාවක්. ඒක සමාජයේ අවුල් කරන සුළුයි. හිත ඇතුලේ මෙහි ඉන්නේ අපි භාවනා කරන්න කියන නමුත් මේ ක්‍රමයට අක්‍රමැති වෙලා කාමරාගේ මතුවේ. ද්වේෂේ මතුවෙනවා. මේ උඹලව කොච්චර නිදි දැම්මත් මම උඹලව ගණන් ගන්නෑ මට ඕනේ. කියලා ඒ ඇතුලේ හිත වෙනම විප්ලව කරනවා. එසේ අනුසය කෙලෙසලක් තියෙනවා. අනුසය කෙලෙසල තියෙන්නේ මේ වැඩ ගන්න ඕනවට මිත්‍රික් වශයෙන් පෙනී හිටිනවා. ගොඩ බෙරක දුර එක්කසේ මිත්‍රෙක් වශයෙන් පෙනී හිටිනවා. හැබැයි කරන හරියක් දෙන හරියක් දෙන්නේ ලනු. දිහිල මෙයාම අඹරවගෙන මෙයා හරහා මේ මිත්‍ර ප්‍රතිරූපකයක් කියන වචන තමයි හොඳම. ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතලා කෙරුවත් ඉබේ වෙන්න ගියත් අන්තිමට රාග ద్వේෂ මෝහ තමයි. අන්තිමට මේ තණ්හා මාන දිට්ඨි තමයි. ඒක දකින්නකොට තමයි තුල මේක තමන් මේ නාසලනුවක් දාගෙන ඇඳගෙන යන මීහරකෙක් වගේ මේ කාමයට ඇදගෙන හිටි දකින්නකොට දෙවන්නේක් නෑ. ඇතුලෙන්මයි තියෙන්නේ. ඉතින් ඒකේ විදිහට දකින්නවා කියන එක මහාවීරයෙක්ගේ මහා පුරුෂයෙක්ගේ වැඩක්. නෑ ඇත්තටම මම බුරුමදී ඒ ස්වාමීන් වහන්සේ ගහුවට පස්සේ නීවරණ කියන්නේ තන්නිකර හිතක් විතරයි. නීවරණ ධර්ම කියන්නේ පරිඋත්ථාන කියලා එස්නේ. පරිඋත්ථාන කියලා ස්පන්තු වෙන්නේ හිත විදිහට තමයි. හැම නීවරණයක්ම හිතවිල්ලක්. ඒ කියන්නේ මේ මොහය තියෙන කොන්ක්‍රීට් වගේ නම් කරන මොනවත් නැහැ. ඒ නිකන් හිතවිල්ලක්. නමුත් කොච්චරක් අපි අඩපණ කරනවාද? කොච්චරක් අපි ලැජ්ජිත කරනවාද? කොච්චරක් අපි ප්‍රයත්නය බාල්දු කරලා දානවාද? නිකන් හුදු හිතවිල්ලක්. එතන මනෝපොබ්බංගමයි මනෝසෙට්ට මනෝමයයි. නමුත් ඒ ඇඟට හැප්පෙන ගැහුව බැන්නට වැඩිය දඬුවම් කර පිහියෙන් ඇන්නට වැඩිය බාන කොච්චර බැඳගෙන වද දෙනවද කියලා නිකන් හුදු හිතවිල්ලක් විතරයි. දැන් ඉස්සෙල් ප්‍රශ්න කිව්වේ භාවනා කරන්න ඇවිල්ලා මෙච්චර දණක් හම්බුනට ඒ හිතවිලි තොගේ. ඉතින් ගණන් නොගෙන ඉන්න බෑ. ගණන් නොගෙන හිටපන් ඉවරයි ප්‍රශ්නේ. ගණන් නොගෙන ඉන්න බෑ කියන ප්‍රතික්‍රියා කරනවා. අයියෝ මං ආයේ හිතවිලි නැතුව ඉන්න නේද? හිතවිලි නැතුව ඉන්න ඕන කියලා. ඉතින් ඒක තටමගන දරවන මේ ඉස එකක්ම එනවා. බහන ඉවර කරුවත් ඉස එකක්ම හිනෙනවා. මේක නිකන් එකින් එකට සියුම් වේගන යනවා. රතුළු ලුණු ගෙඩිය විතරම පොත්තයි, ඊගාව පොත්තයි, ඊගාව පොත්තයි වගේ. එන්නේ සියුම් වේගන යනවා. ඔක්කොගෙම තියෙන්නේ කැලසන ගතිය. තමන්ගේ தත්වෙට මේ මායින් කරන්නේ නැතුව ඕන පිරිසුදු චර්චයක් තියෙන කෙනෙකුට කැලසන්න පුළුවන්. ඒ තරම් නොවන තැනකට ඇදලා ගන්න පුළුවන්. ප්‍රඥා භාවනා අතව අනුසය කෙලෙස් විතිකම අවස්ථාවෙත් ඒ විදිහට මෙන්නවා පරිඋත්ථාන අවස්ථාවෙත් ඉන්නවා අර විදිහට තියෙනවා. නමුත් අර විතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් ඡණ්ඩයි පරුසයිනේ ඒ නිසා අනුසය ඉන්න බවක් වැටහෙන්නේ නැහැ. අර දෙන්න අයින් කරන්න ඕනේ. අයින් කරනකොට පස්සේ තමයි අර සියුම් දේවල් මතුවෙන්න පටන් ගන්න. ඒ මතුවෙච්ච බමණින් යා නය හුඹයෙන් එළියට එන්නේත් නැහැ. නය ඉන්න උඹ ඇතුළට උඟාක් කියලා බලනකොට ඔන්න පොඩ්ඩක් ඇවිල්ලා යනවා පේනවා. දිටි එනිසා එතන ගොඩා ඉවසිල්ලෙන් හුඹා දිහා බලාගෙන ඉන්නවා. දන්නවා මේක ඇතුලේ බඩු තියෙනවා කියලා. හැබැයි මේ අපි මේ ඉතින් ලඟ වෙච්ච පමණින් අනුසය පරිවෘත්තන ගිය ගමනේ ඒ නයා මෙහෙමයි ඒ විස්තර හොයන්න බෑ. ඉවසාගෙන ඉන්නකොට ඒ පිරිසුදු භාවය පවත් ගන්න දෙන්න තු මේ ඇවිල්ලා විස දූමාරිනවා නානා ප්‍රකාර සෙල්ලම් කරනවා. ඒකට අනුසය කෙලස් වලට එකයි කරන්න ඕනේ එළිය වටන එක විතරයි. අනුසය කෙලස් වලට එළිය වැඩිච්ච ගමන් ඉන්න බෑ. එයා උඹ ඇතුළේ ඉන්න ගමන් තමයි සෙල්ලම් තියෙන්නේ. දැක්ක ගමන් ඉවරයි. අනුසය කෙලස් වලට මේ දැන් ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා මේ යකදුරෝ ඒ යක් දෙස්ස කරනකොට මේ ඉන්නේ අහවල් යකා කියලා නම කියලා කියපුවම යකාගේ බලබිඳනවා කියලා. ඒ යකාට බාතා කෙනෙකුට බලපෑම් කරන්න පුළුවන්න්නේ වරදවට අහගත්තොත් විතරයි. හරියට නම කියලා දැනගත්ත ගමන්නේ තමයි ලස්සන කතාවක් කියන්නම්. මේ ළඟදි කියුවේ මේ ඕගොල්ලෝ දන්නවද දන්නේ නැව ඉස්ලාම ආදම් සහ ඒ වගේ සෙල්ලම. ලෝකෙම වවනකොට ඉස්ලාම ආදම් සහ ඒවා මවලා දෙයන්නාන්සි කියලා දිනවා මේක පරාදීසයක්. මේ ගහේ ගෙඩියක් තියෙනවා කන්න එපා. කෑවොත් දෙයන විරුද්ධ ගියා වෙනවා. ඒ නිසා මම එකයි කියන්නේ මේ පාරාදීසයේ හිටපළා මේ ගහේ ගෙඩිය කන්න එපයි කියලා. ගහේ සර්පෙක් ඉඳලා ඒවට කතා කරලා කියනවා. ඒ මෙක්සිකන් කාරෝ එහෙමලු කියන්නේ. කතා කරනකොට උඹ ඔහොම හෙළුවෙන් හිටියට මිනිහෙකුට ආස හිතෙන්නේ නැහැ. මේකප් එකක් දාපන් කියලා. එදී ඒව කතා කරලා කියනවා උඹට පිස්සු දෙයක් ඕ මේ මිනිහට මං විතරයි ඉන්නේ මේකප් දැම්මත් අතත් කරන්න දෙයක් නැහැ නේ කියලා. නයා කියනවලු හර්පයා එහෙනම් උඹට වැරදිලා උඹට පුළුවන් නම් මයිත් එක වරෙන් කියලා. ඊළ කන්දක් උඩ රඳ ගන්න ඊළ කන්ද උඩ තුන ගැඹුරු ලිඳක් පින්නගෙන ඕක ඇතුලේ ගෑණියක් ඉන්නවා. බලාගෙන හිටපන් කියලා. අනේ බලාගෙන ඉන්නකොට ගෑණියක් ඇවිල්ලා බලනවලු. එදී ඒ ගෑණිය තමන්ට වැඩිය ලස්සනයිලු. දූවගෙන ගිල ගෙඩිය කනවලු. කවදා හරි මේ දැක්කේ තමන්මයි කියලා දැක්කනම් ආයේ පරාදීසයට යන්න පුළුවන්. මෝඩකම නැහැ. නමුත් අපි දකින්නේ මම නෙවෙයි, තව කවුරුහරි කියලා දකින්න ගමම්ම අර මිනිහට ගෑනු දෙන්නේ කියනවා. දැන් ෆයිට් එකක් දෙන්න ඕනේ. ෆයිට් එකක් දෙන්න නම් මම ස්මාර්ට් වෙන්න නම් මම ගෙඩිය කන්න ඕනේ. ඒ නිසා උඹ කවදා හරි උඹේ ස්වරූපේ ප්‍රകൃතියෙන් දකින්නකම් ඔබ මේ සාපේ කන. අනුසේ කෙලෙස්සල ස්වරූපේ අනුසේ කෙලස් කියලා දකින්නකම් අනුසේ කෙලස් කරරකෝල පහර දෙනවා. ඒක පෙන්වන්නේ උඹමයි. ඔය කැලේ ළිඳ යට ඉන්නේ උඹමයි. නෝ සර්පයා කියන නෑ නෑ තව ගෑණියක් ওই ගෑණියට හොර ගෑණියක් ඉන්නවා අන්න ළිඳේ හංගලා ඉන්නේ බලාගෙන හිටපන් කිය. බලාගෙනකොට දැකපු ගම වැඩියයි. කවදා හරි මේ දකින්නේ තමන්මයි. මේ බාහිර ලෝකේ වෙන මොකක්වත් නෑ මම වාගත් එකක් තියෙන්නේ. මට මේ මනසේ හතුරයි කියලා හිතනවා නම් ඒ හිතේ මගේ හතුරුකමක් තිබිලා තමයි. මේ වෙනගෙන සුන්දරයි ලස්සනයි කියනවා හිතේ සුන්දරකම තමයි වෙන්න මොකක්වත්ම නෑ කියලා දැක්කනම් අනේ මේ කවුරුත් එක්කවත් රණ්ඩුවක් ඕනේ නෑ. මේක දිහා බලපුවම අනුසයකලසොට ඉන්න බෑ. අපි බලන්නේම හිතන්නේම නෑ මෙයා මොකක් හරි ඌණියමක් කරලා තියෙනවා. එහෙනම් අරයා මොන හරි මෙහෙම කරලා තියෙන. ඒක තමයි මේ මාසය මට මෙහෙම හැදෙන කියලා නානා ප්‍රකාර තීරී සදනවනේ. ඒ ඔක්කොම හරහා අනුසයකලසෝ Java වැඩෙනවා. ඉතින් නිසා ඒ කර කොලොපොයිලෝ කියලා අර බ්‍රසීලියන් මිනිස්සෙක් ලියලා තිබුණේ ඒ සිද්ධිය කල්පනා කරලා බලන්න හිතලුවක් තමයි. මේ වතුරේ පේන්නේ Taman කියලා දකින්න තා. දැක්කනම් ඊමණසර නැවට පාරාදීසේ හම්බ වෙන්නේ. වරදොල තීරුම් ගත්ත තාක්කල් ඊමණසර දෙයයන් ආසේ තරහ වුණත් අර දෙයියෝ එපා කියලා දෙය කරනවා. මුචින් නිසා අපිට තියෙන මේ ලෝකයේක අපි ජීවත් වෙනවා අපකරා පැමිණ යම් ප්‍රතිචාරයක් යම් ප්‍රතිබිම්බයක් ඒ මගේ නියෝජනය කියලා දන්නවනම් මුණත් එක තරහ වෙලා වැඩක් නැහැ නේ. මොන කැතනම් කැතයි තමයි. ඉතින් ආයෝකට කණ්ණාඩි පොලිය ගාලා හරිනොයි. මේ මගේ මූණ හරි කැතයි මේ කණ්ණාඩි හරි සෞත්වේ මේ කණ්ණාඩි නිසා තමයි මගේ මූණ කැතෙලා පේන්නේ කියලා අපි කණ්ණාඩි කඩනවා. මේ දීලා තියෙන පරිප්පුව ගන්න බෑ. තුනේම වැඩිවීමක් යනවා. පරිවෘත්තානෝලිමත් වෙන්න පුළුවන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රකාශ වෙන්න පුළුවන් පරිවෘත්තානෙට හොම්බර දැමලා ගහන කර්මට යන්නත් දෙතිය නැත්නම් නැද්දකින් කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ඔක්කොමත් නැතුව පසන්න බැරි තත්ත්වයක් දැනෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රකාශ වෙන අවස්ථා තුනක් තියෙනවා. ඇත්තටම ගොඩක් ඇති. නමුත් සර්වචනංශයේ ගොඩවල් තුනකට දාලා පෙන්නනවා මේක වීතික්කම මේක පරිවෘත්තාන මේක අනුසය කියලා. මේකේ අමාරුම දේ තමයි අර පරිවෘත්තාන වීතික්කම දෙක නම් සර්වචනංශයේ පහළ වෙන්නේ ඉස්සලා කට්ටිය අල්ලගෙන තිබුණා. සාර්ථක වෙලක් තිබුණ සමාජයකට. නමුත් ඒ යට තියෙන අනුසය මේ ලෝකයේ කියලා අපි දකින්නේ තමන්ගෙම නියෝජනයක්. අජත්ත බහිද්ද වශයෙන් තියෙන තමන්ගෙම නියෝජනයක් කියලා දැක්කට පස්සේ මේකට ගැටෙන්න යන්නේ නැහැ. ගැටල වැඩක් නැහැ. ඉතින් මේ මේකෙම නියෝජනයක් නම් ගැටල වැඩක් තියෙනවා. අපි හිතනවා නෑ නෑ මේක වෙන මොකක් හරි කාගේ හරි ප්‍රයෝගයක් ප්‍රයත්නයක්. එතකොට ඉවරයි. අනාර ගෑණිය ඇතුළේ ඉන්නේ තමන්ගෙම කියලා දැක්කනම් ආය ආදම් එක ෆයිට් එකට යන්නේ නැහැ. ඈ? ඉක්ලේෂන් වශයෙන් පෙන්නනවා. ඒ ගාන සුන්දෙනගේ නම් තුනක්. නෑ. ඒ කියන්නේ මේ අනුසය කෙලෙස් වශයෙන් ඔය මේ අපි සාමාන්‍ය කෙලෙස් කියලා මුල් තුනක් වශයෙන් ලෝභ දෝෂ මෝහ වශයෙන් සඳහන් කරනවානේ. අනුසය ගොඩාක් වැටෙන්නේ මෝහයේ පැත්තට තමයි. ලෝභ දෝෂ තියෙනව අර වීතිකම් පරිවුට්ටාන ගන්නකොට ගොඩක් අයින් වෙනවා. මේකේ දිට්ඨි වශයෙන්, මාන වශයෙන්, අවිජ්ජා වශයෙන් අනුසය ඉතුරු වෙන්නේ අර බරපතල ටික අයින් කරලා පස්සේ මේකේ මේ හරහ තමයි අර ඉස්සරහට කොණ කරන රාගය වුණත් ඇති කරන්න අනුසෙන් තමයි ලනුව දෙන්නේ. වංචනිකයි. ඒක වංචනිකයි. නිකන් අපි කඩේට ගිහිල්ලා රත්තරන් බඩුවක් ගන්නකොට අපි කොහොමද දන්නේ මේක නියම රත්තරන්ද කියලා? ජීනස අපිට ගොඩාක් ඔය කැරට් රත්තරන් ගන්නවට වැඩිය රත්තරන් ගන්න ගියාම අපිට විශේෂයෙන් කවුරු රණ ගහන කිවිල්ලයි උරගගා බල බල කරන්න වෙනවනේ. ඒ වගේ තමයි අනුසත් එක්ක වැඩ කරන්න ගියාම ඒක සම්පූර්ණ වංචනිකයි. වංචනිකයි. එහෙම නෙවෙයි කිව්වේ. මේ මනුස්සයා කිව්වා ඒ මනුස්සයා දන්නේ නැහැ මම ආවේ එකට කියලා. එයා කව මිනිස්සෙක් මැරුණායි කියලා අඬන්නේ මේ මනුස්සයා මැරිච්ච එක නෙවෙයි Tamante මනුස්සයා හිටියනම් හම්බෙන ලාභේ නැති වෙන හින්දා. වෙන මොකකටවත් නෙවෙයි. එහෙම නැත්තම් පත්‍රේ දින හැම මරණ දන්වීමකට අඬන්න එපායි. එහෙම නැහැ. දැන් අර මේ සිමුසිට කියනකොට කියනවා දැන් හැදෙන පරම්පරාවේ තාත්තා මැරිච්චාම ඉංග්‍රීසි ලුවන්ඩන්නේ. තාත්තට තේරෙන්නේ නැති නේද? නැත්තම් ඇත්තටම කියන දේ වුණොත් නැගිටින්න හිතනවලු. විලාප ගන්න ඉංග්‍රීසියෙන් ඉඳා තාත්තා මැරුවා වගේ ඉන්නවා. ඒ තාත්තා දන්නවනේ මේ ගෑණි ඇත්තටම මට ආදරේ කියලා ඒ වෙලාවටලු පේන්නේ. ඒකත් ඉංග්‍රීසියෙන් කියන නිසා නැත්තම් තාත්තට නැගිටින්න හිතෙයිලු යන්න නැඬිල්ලට. අර ප්‍රශ්න වෙලා තියෙන්නේ language problem එක. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානීය සංසිඳි හිත විවේකීව සිටින විට බාහිර ශබ්දයක් ඇසී සෝත විඥානයේ පහළ වෙන පසු එම ශබ්දයත් හඳුනාගෙන එකිනෙම නැවත සිට විවේකී වන්නේ කෙසේදයි හා ඊට පසු එම ශබ්දය වර්ෂාව දිගටම පවත්වද්දී කිසි බාධාවකින් තොරව නැවත සිට විවේකී වන්නේ කෙසේදයි කර්ණාවෙන් පැහැදිලි කර දෙන මේ නිල්ල මේක පැහැදිලි කිරීම මේ භාවනාවට අත්‍යවශ්‍ය නැහැ. මේක වෙනම නම් ලොකු ජයග්‍රහණයක් කරලා තියෙන මේක නැවත නැවත කරන්න. ඒ කාටක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමකුත් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. බලලා මැට්ටින් හරි කමන්නේ මීවල්නෝ නම් ආයුක මැට්ටින් කොහොමද මීවල්න්නේ කියන ප්‍රශ්නයක් ඕනේ නැහැ. Tamanට මේ සද්දයක් ආවා. ඒ සද්දෙට මේ හිතත් පහළ වුණා. නමුත් ආයේ කී කරු ඇවිල්ලා මේකේ වැඩ කරන යන ඊට පස්සේ ඒ සද්දය වුණට ගානන්නේ එතන එමනම් මේක තේරුම් ගන්න ඕනේ මේ ප්‍රයත්නයකින් ඇතිවෙච්ච ප්‍රයෝගයෙන් ඇතිවෙච්ච හොඳ ප්‍රතිඵලයක් විස්තර කරන්න යෑම හරහා වෙන්නම මේ ලස්සන අත්දැකීම ප්‍රත්‍යක්ෂයේ චින්තාමේ වහණ්ඩා විවරණය කරන්න හදනවා විභජනය කරන්න හදනවා අර්ථකථන දෙන්න හදනවා ඒක ඒව එන්නෙම ස්මාර්ට් වෙන්න හදනවා නෑ ඕනේ නෑ කොහොම යන්න අරින්ද ප්‍රායෝගිකත්වයට කරුක රදිකට යන්න ගියාම ඇත්තටම මේ විස්තරේ නොයනවමත් නෙවෙයි ඉස්සරහට යනකොට තේරෙයි මොකද එක විස්තරයක් නෙවෙයි එක උත්තරයක් නෙවෙයි කියන්නේ විවිධ පැතිලි මේක විස්තර කරන්න පුළුවන් ඒක මේ වෙලාවට එච්චරම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි අත්දැකීම ඉස්සර ගන්න එකයි කරන්න තියෙන්නේ පස්පච්ච වේදනා යන ධර්මයේ තෝරා ගැනීමට අමාරු දෙයක් ඇයි දැනගත්තේ ඔබතුමාගේ ඊයේ දේශනේ පස්සේ එහෙනම් ගොඩක් කියලා අහගෙන ඉඳලා තියෙනවා යම් රෝගයක පටික සම්පස්සේ ආකාර ලිංග නිමිති උද්දේශ හැටියට ගත්තොත් ඒකට නාමයක් දෙන්න බෑ කියලායි මට වැටහුනේ යම් රූපයක පටික සම්පස්සේ ආකාර ලිංග නිද්දේශ හැටියට නොගත්තොත් හොඳයි දෙන්න බෑ කියලා මට වැටහුනේ ඒට නාමයක් නැත්තම් ඒ කියන්නේ අධිවචන සම්පස්සේ නෑයි කීමද එතකොට රූපයක් එතන නෑ නේද ඒ නිසා නාම රූප නිරෝධය නිසා විඥාන නිරෝධය කියලා මට වැටහුනේ මේ හරි තේරුම් ගැනීමකට කරුණාකර පැහැදිලි කර දෙන්න මේ ප්‍රශ්න කොටියේ දැන් මේ යන තුන්වෙනි එක යම් ප්‍රමාණිකින් අල්ලලා තියෙනවා මේකෙදී තව ඩිංගිට්ටක් විස්තර කරනවා නම් අපි යම් පටික සම්පස්සයක් ඇති කරන රූපාකාරයක රූප ආකාරයක රූප ලිංගයක රූප නිමිත්තක රූප උද්දේශයක් දිහා බලලා ඒකට නම දුන්නයි කියලා කියමු දැන් ඉස්සලා කියපු ප්‍රශ්න වගේ දැන් තද්දයක් ආවේක වැස්ස කියලා නමක් දුන්නා. නමක් දුන්නට මොකද හිත ආපහු ගිහිල්ලා අරමුණට යනවා. ඒ බලාගෙන ඉන්නකොට ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති උද්දේශ බොහෝම සීක්‍රේ වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ඒ නමත් පැත්තකට දානවා. ඒ සිද්ධියෙන් ඇති වෙන බාධාවකුත් නැත්තම් කෙලේශයක් වෙන්නේ නැහැ. හැබැයි ලිංග නිමිති ආකාර උද්දේශ වෙනස් වුණාට රූප ධර්ම නැතුව නෙවෙයි. රූප ධර්ම වල තියෙන කුප්පණ ගතිය නැහැ. රූප ධර්ම වල තියෙන අවශ්‍යන ගතිය නැහැ. ඒක ලීන වෙලා ගිහිල්ලා ඒක මේ ඒ ජවනිකාවෙන් ඉවත් වෙලා. ඉතින් අපිට ඕනේ වැඩ වෙලා නේ. එතකොට අපි එතකොට ඒක නම් පටබඳින්න යන්නේ නැත්නම් ඒක නැතුණා කියලා කනගාටු වෙන්නේ නැත්නම් අපි දැකලා දකිනවා. අපි මේ දැකගත්ත අඳුනගන්න ඒ වෙලාවේ ගත්ත ඒ ආකාරයේ ඒ ලිංගයේ නිමිත්ත වෙනස් වෙන සුළු දෙයක් බව. එතකොට පේනවා මේ විදිහට සතියෙන් ඉඳලා මෙහෙම කරත් සාමාන්‍ය අනික් වෙලාවට ගත්තත් අපි මේකට ආකාර පටවන්න ගියාට මේ ලෝකයේ ආකාර නිතර වෙනස් වෙන සුළුයි. ලිංග කියන ලකුණු නිතර වෙනස් වෙන සුළුයි. නිමිති වෙනස් වෙන සුළුයි. එහෙම වෙනස් වෙන සුළු දෙයකින් ඇයි මේ ස්ථිරසාර දිත්‍ති හදාගන්නේ? මාන හදාගන්නේ, තන්න හදාගන්නේ කියන එකයි දීර්ඝ කාලිනව අපේ භාවනාවේදී ඇති වෙන සම්මා ආජීවයේ වෙන්නේ. මනෝ සම්පස්සයයි සම්පස්සයයි අදිවචන සම්පස්සයයි එකමද? මනෝ සම්පස්සනේ මේක පටික සම්පස්ස කියන එකයි. නෑ, ප්‍රශ්නේ යන්නේ මනෝ සම්පස්සය අදිවචන සම්පස්සයයි එකමද නැත්නම් මනෝ සම්පස්සය අදිවචන සම්පස්සේ එක කොටසක්ද? මනෝ සම්පස්සය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ඒ මන නැහැ ඇහ කන දිව නාසය කය මන කියනකොට මනේ මනසට අදාළ වෙන හැට කයට දිවට නාසයට කයට සාධාරණ නොවන සම්පස්සයක් අධිවචන සම්පස්සය කියලා කියන්නේ ඒකෙන් පුංචි කොටසක් ඒක තව කෙනෙක් එක්ක අධිවචන සම්පස්සය අත්‍යවශ්‍ය වෙන්නේ තව කෙනෙක් එක්ක සංනිවේදනය කරනකොට විතරයි ඒකෙන් හොඳට මතක තියාගන්න මේ නිවන තමන්ට කොච්චර ආබෝධවන්ත කාටද කියන්න ගිය ගමන් අතන මොකද්ද අවුලක් ඇති කරනවා. ඒ නිසා තමන්ට ඇති වෙන දේ තමන් සන්තෝෂෙන් මේ අදාහගෙන ප්‍රත්‍යක්ෂයට ඉස්සර කරන යන්නේ නැතුව යනවනම් චින්තා මේ ගැන හිතන්නේ නැතුව ඒ අධිවචන සම්ප්‍රසයෙන් ගොඩක් කරදර අඩු වෙනවා. වනික් කොටස ඉතුරු ආයතන වලට ගලපන ගලපා කරනකට බැහැති කර දෙන්නේ. ඒ වගේ මනෝ සම්ප්‍රසය කියලා කියන්නේ මනසේ මන කියන ආයතනේ ස්පර්ශහ සම්බන්ධ අංශේ. ඉතින් ඒටත් වැඩිය අධිවචන සම්ප්‍රසය කියන්නේ මනසේ ඇති කරගන්න තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය. එහෙමකට කියන්නේ sannivedanaye කියන. sannivedanaye පාවිච්චි කරන වචන ටික. තමන්ගේ හිත ඇතුළට ඒ වචන අවශ්‍ය කරන්නේ ඒක මේ බාහිර සාසනෙට විතරයි වැදගත් වෙන්නේ. තෑම ස්පර්ශ පස්සේකින්ම වේදනාව හටගත යුතුද? එහෙම හට ගන්නව නම් නිවන් දකින්න බෑ. බුදුසසුන් පෙන්නනවා යම් ස්පර්ශ තියෙනවා ස්පර්ශ නොකරන. එතකොට වේදනත් නැහැ, සංඥත් නැහැ, සංස්කාරත් නැහැ. එතෙන් තමයි නිවන තියෙන්නේ. ඉවරයි. කියවන්න පුළුවන්ද? මොකක් හරි ලේමයක්. එම් ප්‍රපංච නොකිරීමට නොකිරීම තමයි තරගන ප්‍රපංච කරනවා කියලා කියන්නේ කෙලේශයක් තමයි පුළුවන් තරම් කෙලස් අඩු කරන්න උත්සාහ කරන්න ඕනේ නැති කරන්න බෑ ඒ නිසා ප්‍රපංච කරනවා කියලා කියන්නේ මේ කෙලින් කියන්න පුළුවන් දේ වටවලල්ල ගිහලා ආලවට්ටම් දාගෙන විස්තර දාගෙන අතිශෝක්ති දාගෙන කියන්න හදනවා කෙලින් කියන්න බෑ කෙලින් ෂෝට් ටු ද පොයින්ට් කතා කරන්න පුළුවන් නම් ප්‍රපංච අඩුයි කතා නොකරම ඉන්න පුළුවන් නම් ඊටත් අඩුයි. ඒ නිසා ප්‍රපංචකරණය පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරනවා. නම ප්‍රපංචකරණය කියලා කියන්නේ මානවයා පටගත්ත දවසින් අද දක්වාම ගෙන ආපු නරකම බැහැය. නෝ ප්‍රපංච කියන එක කතා මට්ටමටම ඇවිල්ලා නැහැ තාම. කතාවෙන් ඒක හොඳටම සාහිතික කියලා ස්ථිර කරලා මේ තහවුරු කරලා දෙන්න. අතිශෝක්තිය আদি ඒකට කියන්නේ වාග් බහුල්‍ය කියලා. කෙටින් කියන්න පුළුවන් දේ වටවලල්ල කියවන. එතින් ඒකට මේ අනවශ්‍ය ගොඩාක් මාතෘකාවකට ඇදිලාවිලා අර උණ කිල්ලක් උඩට එනකොට හතර වටේ තිනවත් එක පටලවාගන්නේ. ඒ වගේ ඒ කපලා අයින් කරගන්නත් බෑ. ඒ නිසා කෙටියෙන් කියනවා නම් කෙටියෙන් කියන්න තණ්හාව අඩු කෙනෙක් වෙන්න ඕන. මොන කියන දේ කෙලින්ම කියන්න ඒක හරි අඩුයි අපේ ඇති වෙනවා. එච්චරයි අහුවෙන්නේ නේ. ඉරියාපතේ සත්‍ය සත්‍යයට නෑ ඒක අමාරු ඒකට මේ පර්ණවිතාන මාත්‍ය අල්ල ගන්න ඕනේ ඒ කියන්නේ අකෝ තේරෙන්නේ ඒක නිසා කවුරු හරි අල්ලගෙන ඒක මේ තීරණ භාෂෙන් ලිව්වොත් අපිට පුළුවන් සාකච්ඡාවට ලක්මතු කරගන්න කොහොමද පැය දෙකකට වැඩි දෙකකට නැත් පහමාරණය පටන් ගත්තේ අතමාරයි නරක නැහැ ඉතින් සමන් තවදුරටත් ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා අපි මෙතනින් නැත කරනවා එතකොට අපිට 8ට නෙවෙයි 8යි කාලෙ විතර වෙනකන් මම හිතනවා සක්මන කරලා 8යි කාලෙ ඉඳලා නම් 4 9 15 විතර වෙනකන් පරියන්ක භාවනාවට යොමු වෙමු කියලා ඉතින් ඒ සමගම මේ අද දවසේ ධර්ම දේශනාව නිමා මෙතනින් සටහන් කරන ධර්ම සාකච්ඡාවේ නිමා සටහන් කරනවා සියලු දිනාටම තෙරුවන් සරණයි.